දොස් කීවන්නේ විවිධ විදියට නේද? නිබ්බෝගෝ භවංගෝතමෝ අරස රූපෝ භවංගෝතමෝ ඔය විදියට භාග්‍යතුන් වහන්සේට මේ මුලින්ම දොස් කියපු විදිය ගැන තපස්සී භවංගෝතමෝ කියලා ඔය විදියට මතක ඇති අකිරිය වාදෝ කියලා. ඔව් ඊට කලින් මුලින්ම මේ අරස රූපෝ භවංගෝතමෝ කියලා මේ පටන් ගත්තේ. ඉතින් ඒ විදියට පටන් අරගෙන භාග්‍යතුන් වහන්සේට වේරඤ්ඤ බ්‍රාහ්මණතුමා දොස් කීවා. මොකද මේ සාමග්‍රී රසය නැති කරන කෙනෙක් කියන්නේ අර වැඩි හිටියන්ට ගරු කරන්නේ නැහැ. ඒ කියපු නිසානේ දැන් භාග්‍යතුන් වහන්සේට එහෙම තමන් දැකපු නිසා තමයි භාග්‍යතුන් වහන්සේට දොස් කීවි. වයිසින් වැඩි හිටියයි බ්‍රාහ්මණීන්ට එහෙම ගරු කරන්නේ නැති නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිද්‍යා ආදී තමන් වහන්සේ සතුව තියෙනවා කියන එක දක්වමින් තමන් වහන්සේගේ ලෝකයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය දක්වන්න තමයි අර ඥාන කතාව ඒ වගේම අභිඥා සම්බන්ධව දේශනා කරේ. ආශ්‍රවක්ෂය ඥානයෙන් අවසන් වෙන විදිහට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කළා. ඒ දේශනාව කළායින් පස්සේ අර භාග්‍යතුන් වහන්සේට හොඳටම දොස් කීව බ්‍රාහ්මණතුමා දැන් මොකද කියන්නේ කියලා බලමු නේද? හරි. කාටද තියෙන්නේ පෙළ කොටස අපිට කියන්න තියෙනවා නේද? පරිවර්තනයේ කාටද තියෙන්නේ පෙළ කොටස? වෙන කවුරු හරි කියමු බලන්න නේද? තේජානන්ද මහත්මයා පෙළ
එවං උත්තේ වේරංජා බ්‍රාහ්මනෝ
වේරංජා කියලා තියෙනවා.
වේරංජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච යෙට්ටෝ භගවන් ගෞතමෝ සෙට්ටෝ භගවන් ගෞතමෝ
භවං කියලා නෙමෙයි තියෙන්නේ.
භවං ගෞතමෝ සෙට්ටෝ භවං ගෞතමෝ අභික්ඛන්තං භෝ ගෞතම ගෞතම අභික්ඛන්තං භෝ ගෞතම සේයතාපි භෝ ගෞතම නික්කුච්චිතං වා උක්කුච්චය පටිච්චන්නං වා විවරය්‍ය මුල්හස්ස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපාණි දක්කින් දක්කින් තීති එවමෙව බෝතා ගෞතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒසාහම් භගවන්තං ගෞතමං සරණං භවන්තං ගෞතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච පාසකං මම භගව මං භවං ගෞතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාප පානුපේතං සරණං ගතං අදිවාසේතු ච මේ භගවං භවං ගෞතමෝ වේරංජායං වස්සාවාසං සද්ධිං භික්ඛු සංඝේනාති අදිවාසේසි භගවා තුන්හි භාවේන අතකෝ වේරංජා බ්‍රාහ්මනෝ
වේරංජෝ
බ්‍රාහ්මනෝ භගවතෝ අදිවාසනං විදිත්වා උත්තායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්කාමි. තේරුම
ඇති. ඔව්. මේ ටිකත් පුළුවන් විදිහට තේරුමක් කියන්න බෑ.
ඒවං උත්තේ
මෙසේකී
කල්හි වේරංජෝ බ්‍රාහ්මනෝ වේරංජා බ්‍රාහ්මන තෙමේ භගවන්තං ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේට ඒතද වෝච මෙසේකීයේ.
ඔව්. මේ කාරණය සැලකලීය.
මේ කාරණය සැලකලීය.
නැත්නම් මෙය කීවේය.
මෙය කීවේය. ජෙට්ටෝ භවං ගෞතමෝ භවං ගෞතමෝ ජෙට්ටෝ.
ඒ වාගේ එකටම කියාගෙන දැන් පරිවර්තනයේ ගල්පලාම කියමු. ආයි කියන්න ඕනේ.
භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨය.
භවං ගෞතමෝ සෙට්ටෝ.
භවං ගෞතමෝ සෙට්ටෝ. අභික්ඛන්තං භෝ ගෞතම අභික්ඛන්තං භෝ ගෞතම.
එකින් එක කියමු. භෝ ගෞතම.
භෝ ගෞතම.
භවත් ගෞතමයන් වහන්සේ.
භවත් ගෞතමයන් වහන්සේ
අභික්ඛන්තං.
අභික්ඛන්තං.
ඉතා යහපති.
ඉතා යහපති.
ආයතේක
අභික් බවත් ගෞතමයන් වහන්සේ ඉතා යහපති. බොහෝ ගෞතම භවත් ගෞතමයන් වහන්ස සේයතාපි යම්සේ නික්කුච්චිතං වා උක්කුච්චේය මුනින්
යටිකුරු කරනා ලද්දක්
යටිකුරු කරනා ලද්දක් උඩුකුරු කරන්නේද පටිච්චන්නං වා විවරෙය්‍ය වැසුණු
වසනාලද්දක්
විවර කරන්නේ යම්සේද මූලහස්සවා මග්ගං ආචික්කේය වැසුණු
මන්මුලා වූවෙකුට මාර්ගය කියන්නේද
අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය.
ඒක අපි මේ ටික කියලා කියන ඕන. චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඉති.
චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති ඉති.
අසත්තෝ රූප දකිත්වායයි.
අසත්තෝ රූප දකිත්වායයි.
අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය.
අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරෙය්‍ය.
අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේද.
ඒව මේවං ගෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ.
ඒක ආයි කියන්න ඕන නෑ, දැන් කලින් කතාවක් කියපු නිසා නේද. ගෝතා ගෝතමේන
ඒව මේවං
මෙසේම
ගෝතා ගෝතමේ බවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක පරියායේන නොඑක ආකාරයෙන් ධම්මෝ පකාසිතෝ ධර්මයේ දේශනා කළ
ධර්මයේ
වදාළසේක. භවන්
ඒසෝ අහං
ඒ මම භවන් භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධම්මංච භික්ඛු සංඝංච ධර්මයේද භික්ඛු සංඝයාද සරණ යමි. පාසකම්මං භවං ගෞතමෝ ධාරේතු.
එක නීම ගමු.
භවං ගෞතමෝ
භවත් ගෞතමීන් වහන්සේ මං මාව අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං
අදපටන් දිවි හිම්කොට සරණ ගියා වූ සරණ ගියා වූ
උපාසකයෙක් ලෙස
මං ධාරේතු මම
මාව දරා ගන්නා සේක්වා
ච එසේම
භවං ගෞතමෝ
භවත් ගෞතමයන් වහන්සේ
මේ
මට අනුග්‍රහ පිණිස
භික්ඛු සංඝේන සද්දින්
ඉක්සංඝයා සමග
වේරංජායම් වස්සාවාසං අදිවාසීතු
වේරංජාවෙහි වාසයේ
ඉවසාවදාරණ
සේක්වා.
භගවා තුන්හි භාවේන අදිවාසේති
භාග්‍යවතුන් වහන්සේ කෘෂ්ණින් භූත භාවයෙන් ඉවසාවදාළ සේක. අතකෝ ඉක්බිති වේරංජා බ්‍රාහ්මණ තෙමේ
පාලි කොටසත් කියලම කිය භගවතු අදිවාසනං විදිත්වා
භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැක උට්ටායාසනා භගවන්තං අභිවාදෙත්වා නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට අදක්ඛිනං කත්වා පක්කාමි ප්‍රදක්ෂිනා කොට බැහැරට ගියේය.
තොටි කියවෙන කෙටියෙන් මොකක්ද කියවෙන්නේ? ඒ ටිකේ අර්ථය පැහැදිලි වෙන්නේ නැද? එතකොට භාග්‍යතුන් වහන්සේ අර තමන් වහන්සේගේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය දේශනා කළයින් පස්සේ ඒ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේට මෙහෙම මතක් කරනවා නේද? භවත් ගෞතමයන් වහන්සේ ජ්‍යෙෂ්ඨ වන තේක. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන තේක. ගෞතමයන් වහන්සේ ඉතින් බොහෝම අගනාදයක්, එහෙම නැත්නම් අර ඊතා මැනවි, ඊතා යහපත්. දැන් මේ කියපු විස්තරේ, ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේ කරපු පැහැදිලි කිරීම ඊටමත් යහපත් කියලා ඉතින් දෙවතාවක් කියනවා. ඊට පස්සේ විස්තර කර, ඊට පස්සේ මතක් කරන්නේ උපමා වලින් පෙන්නනවා කොහොමද තමන්ට මේ තමන් වැටිලා හිටපු වලෙන් තමන් කොහොමද ගොඩ ආවේ, තමන් මේ වැරදියට හිතාගෙන හිටිය දෙයින් කොහොමද තමන් නිවැරදි වුණේ කියන එක. ඒකයි කියන්නේ හරියට වහලා තිබුණු දෙයක්, يعني මුණින් නවලා තිබුණු වාජනයක්, යටිකුරුව තිබුණු වාජනයක් උඩට හැරෙව්වා වගේ. දැන් යටර තියෙන දෙයකට මොනවද දැම්මට ඒකේ රැඳෙන්නේ නැහැ. නමුත් මේ උඩුකුරු කළාම දෙයක් රැඳෙනවා. අන්න ඒ වගේ ඒ தത്വයට මාවපත් කළා. ඒ වගේම වහලා තිබුණු දෙයක් විවෘත කළා වගේ. මම්මුලා වුණ කෙනෙකුට මාර්ගය දේශනා කළා වගේ. ඒ වගේම ඇස් ඇති පිරිස රූප දකිත්වා කියලා අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. මෙන්න මේ විදියට භාග්‍යතුන් වහන්සේ විසින් නොඑක් ආකාරයෙන් ධර්මය දේශනා කරනු ලැබුවා. ස්වාමීනි, ඉතින් ඒ මම භාග්‍යතුන් වහන්සේව දිවි හිමියෙන් සරණ යනවා. ඊ විතරක් නෙවෙයි, ධර්ම රත්නයත් මහා සංඝ රත්නයත් දිවි හිමියෙන් සරණ යනවා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව ඒ විදියට අද පටන් දිවි හිමියෙන් බුදුන් සරණ ගිය කෙනෙක් විදියට, උපාසකයෙක් විදියට සලකනසේක්වා කියලා මතක් කරලා. ඒත් එක්කම තවත් ආරාධනාවක් කරනවා, භික්ෂු සංඝයාත් සමග වේරංජාවේ වස්වාසය ඉලඹෙනසේක්වා කියලාත් ආරාධනාවක් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තෘෂ්ණීම් භාවයෙන් ඉවසුවා ඒ ආරාධනාව. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා කියන බව දැනගෙන ආසනයෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා ගියා කියන එකයි මේ වෙනකන් කීවේ පොඩි කොටසක්. ඊට අදාළ හැබැයි අට කතාවේ ටිකක් දිගට තියෙනවා, අපි ඒ ටික බලාගෙන යමු නේ. ඒ ටිකේ මොනවා හෝ අර්ථේ අපහැදිලිකමක් තියේද? ඔව් තියෙනවා. අපි අට කතාවක් කියවලාම බලමු ඊට පස්සේ නේද? එතකොට ගොඩක් තියෙනවා විසඳෙනවා ප්‍රශ්න තියෙනවා. පාන උපේත කියන එකයි. පාන උපේත
එවං උත්තේ වේරංජෝ බ්‍රාහ්මනෝති එවං භගවතා ලෝකං උකම්පකේන බ්‍රාහ්මණං අනුකම්පමානේන විනිගූහි තබ්බේපි අත්තනෝ අරියාය ජාතියා දිට්ඨ සෙට්ඨ භාවේ විජ්ජාතත්ත්‍ය ප්‍රකාශිතකාය ධම්මං දේශනාය උත්තේ පීති විභාර පරිපූර්ණ ගතචිත් වේරංජෝ බ්‍රාහ්මනෝ තං භගවතෝ අරියාය ජාතියා ජෙට්ට සෙට්ට භවං විදිත්වා ඊදිසං නාමාහං සබ්බ ලෝක ජෙට්ට සෙට්ට භවං සබ්බ ගුණ සමන්නාගතං සෙට්ටං සමන් සබ්බ ගුණ සමන්නාගතං සබ්බඤ්ඤුං අඤ්ඤේසං අභිවාදනාදි කම්මං න කරෝසීති අවච්ඡං ධීරත්තු වතරේ අඤ්ඤානන්ති අත්තානං ගරහිත්වා අයන්දානි ලෝකේ අරිය ජාතියා පුරේ ජාතත්ථේන ජෙට්ටෝ සබ්බගුණේහි අප්පටි සමත්ථේන සෙට්ටෝති නිට්ටං ගන්ත්වා භගවන්තං හේතදෝච ජෙට්ටෝ භවං ගෝතමෝ සෙට්ටෝ භවං ගෝතමෝති එවං උත්තේ වේරංජෝ බ්‍රාහ්මනෝ ඉති එවං උත්තේ වේරංජනෝ වේරංජ බ්‍රාහ්මනෝ ඉති යනු එවං මෙසේ ලෝකානුකම්පකේන ලෝකයාට අනුකම්පා කරන භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණං අනුකම්පමානේන බ්‍රාහ්මණයාට අනුකම්පා කරමින් විනි ගූ හිතබ්බේපි සංගවිය යුතුද අත්තනෝ අරියාය ජාතිය ජෙත්ත සෙට්ට භාවේ තමන්ගේ ආර්ය ජාතියෙහි ජෙත්ත සෙට්ට භාව ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය විජ්ජාත්ථය ප්‍රකාශිකාය විද්‍යාවන් තුන ප්‍රකාශිත ධම්මදේශනාය ධර්මදේශනාවෙන් උත්තේ කියන කල්හි වදාරණ කල්හි පීති විභාර පරිපුන්න ගතචිත්තෝ ප්‍රීති විභාරයෙන්
ප්‍රීතිය පැතිරීමෙන් පිරිපුන් වූ ගත සිත ඇත්තේ
වේරංජෝ බ්‍රාහ්මනෝ වේරංජ බ්‍රාහ්මණයා භගවතු භාගතුන් වහන්සේ තං අරියාය ජාතිය
භාග්‍යතුන් වහන්සේගේ
තං අරියාය ජාතිය ඒ ආර්ය ජාතියෙහි
තම්පදී තින්නේ ද්විතියාවෙන් තියෙන්නේ. ඒ නිසා ඒක අපි ගන්න ඕන අරියාය ජාතියා තං ජෙට්ට සෙට්ට භාවම් විදිත්වා.
අරියාය ජාතියා තං ජෙට්ට සෙට්ට භාවම් ඒ ආර්ය ජාතියේ ජෙට්ට සෙට්ට භාවය විදිත්වා දැන ඊදිසන් නාමහං අහං මම ඊදිසන් නාම මෙබඳු නම් සබ්බලෝක ජෙට්ට සෙට්ට භාවං සෙට්ටං සීරු ලෝකයට ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ වූ සබ්බ ගුණ සමන්නාගතං සියලු ගුණයන්ගෙන් සමන්නාගත වූ සබ්බඤ්ඤුං සර්වජන් වහන්සේ අඤ්ඤේසං අනුන්ට අභිවාදනාදි කම්මං වැදීම් ආදි කර්ම න කරෝසි ති නොකරන්නේ යයි අවචං කීවෙමි. දිරතු අතරේ අඤ්ඤන්තං වත ඒකාන්තේ අඤ්ඤානං ධිරත්තු නොදැනීමට නින්දා වේවා යයි අත්තානං ගරහිත්වා තමන්ට ගරිහා කොට අයං ඉදානි දැන් අයං උන්වහන්සේ ලෝකේහි අරියාය ජාතියා ආර්ය ජාතියෙහි පුරේ ජාතට්ඨේන මුලින් උපන් අර්ථයෙන් ජෙට්ටෝ ජ්‍යෙෂ්ඨය සබ්බ ගුණෙහි සියලු ගුණයන්ගෙන් අප්පටි සමට්ඨේන අන් කිසිවකු හා සමාන නොවන බැවින් සෙට්ටෝ ති ශ්‍රේෂ්ඨයයි නිට්ටං ගන්ත්වා නිෂ්ඨාවට ගොස් භගවන්තං ඒතද වෝච භාගතුන් වහන්සේට මෙසේ කීවේය.
ඒතද වෝච පදේ අපි අන්තිමට කියමු.
භගවන්තං භාග්‍යවතුන් වහන්සේ හට ජෙට්ටෝ භවං ගෝතමෝ සෙට්ටෝ භවං ගෝතමෝ ඉති
යයි ඒතද වෝච
මෙසේ කීවේය.
මෙය කීවේය. ඒක මෙසේ කියලා අර්ථ කියන්න එපා. ඒතං අවෝච වචනේ. ඒතං කියන්නේ එතකොට මෙය. ඒ වං කීවොත් මෙසේ. ඒ වං නෙමෙයි මෙතන ඒතං.
හරි. ඒ වංචපන මෙසේ කියා ඒ වංචපන වත්වා මෙසේ කියා පුන නැවත තම් භගවතෝ ධම්මදේශනං භාගතුන් වහන්සේගේ තම් ධම්මදේශනං ඒ ධර්මදේශනාව අබ්බහානුමෝදමානෝ අනුමෝදනා වෙමින් අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම ඉති අභික්ඛන්තං භෝ ගෝතම අභික්ඛන්තං භෝ ගෝතම ඉති ආදිමාහ ආදිය කීවේය. තත්ථයන් අභික්ඛන්තං අභික්ඛන්ත සද්දෝ තත්ත එහි අයන් මේ අභික්ඛන්ත සද්දෝ අභික්ඛන්ත සද්දේ සබ්දේ කය සම්දාරු හි රූප අබ්භානුමෝදනේසු කය සුන්දර අභිරූපන
කොහොමද වචන වෙන් වෙන්නේ? කය
කය
සුන්දර
සුන්දර
අභිරූප
අභිරූප
අබ්බනුමෝදන
අබ්බනුමෝදනේ
යන අර්ථයන්හි
යන අර්ථයන්හි දිස්සති දක්නට ලැබේ. අභික්ඛන්තා භන්තේ රත්ති නික්ඛන්තෝ පඨමෝ යාමෝ තිරනිසින්නෝ භික්ඛු සංඝෝ ඉති
ඉති ආදිසු
ඉති ආදිසු යන ආදිය
යනාදී උදාහරණයන්හි
යනාදී උදාහරණයන්හි කය දිස්සන්ති
දිස්සය
භාවය දක්නට ලැබේ.
එහෙමද? අභික්ඛන්ත ශබ්දය ෂය අර්ථයෙහි වැටි.
අභික්ඛන්ත අර්ථේ
ශබ්දය ෂය අර්ථයෙහි පෙනේ.
සය අර්ථයෙහි පෙනේ.
කියන්නේ දැන් මොකද්ද කීවේ? අභික්ඛන්ත ශබ්දයේ අර්ථ හතරක් නෙමෙයි කීවේ. ඒකෙන් පළවෙනි එකට උදාහරණයක් තමයි මේ මුලින් කියන්නේ. ෂය අර්ථයයේ අභික්ඛන්ත ශබ්දය වැටෙන හැටි. හරි, අපි විස්තර ඊළඟට කියනවා.
අයං මේ සංසතුන්නම් පුග්ගලානම් අභික්ඛන්ත තරෝච පනිතරෝච ඉති
ඉති
ආදී සු යන ආදිය
යනාදී උදාහරණයන්හි
යන ආදී උදාහරණයන්හි
සුන්දරේ තියෙන්නේ නේද? එහෙම ආදිසු කියලා තියෙන්නේ. ඒ නිසා
සුන්දරේ සුන්දර අර්ථයේ
ඔව් සුන්දර අර්ථයේහි වැටි. ඒ පාලි පාඨ අපි හොම පාලියෙන්ම කියමු. අපි පරිවර්තනය අපි කියන්න.
කෝමේ වන්දති පාදානි ඉද්ධියා යසසා ජලං අභික්ඛන්තේන වන්නේන සබ්භා ඕභාසයන් දිසං ඉති
ඉති දිසා
ඉති ඉදි දිසා ඉති ආදීසු අභිරූපේ ආද්‍ය අභිරූප අර්ථේය දක්වන.
ඔව් යනාදී උදාහරණයන්හි
යනාදී උදාහරණයන්හි
අභිරූපේ
අභිරූපේ
අභිරූප අර්ථයෙහි වැටේ.
අභිරූප අර්ථේ ලැබේ. අභික්ඛන්තම් භන්තේ ඉති අභික්ඛන්තම් භන්තේ ඉති ආදීසු අබ්භානුමෝදනේ අනුමෝදනේය. ඉදාපි අබ්භානුමෝදනේ ඒව ඉදං අපි මෙහිද
පද බෙදුවේ
ඉදං
ඉද කියලානේ වචනේ තියෙන්නේ. ඉද නිපාතය ඉද අපි
ඉදාපි
මෙහිදු
මෙහි.
ඔව් දැන් මෙතන අභික්ඛන්තම් භෝගෝතම කියපු තැනත් අනුමෝදනා අර්ථේමයි.
අනුගෝදනා අර්ථේමයි. යස්මාචකෝ අබ්භානුමෝදනේන යස්මා යම් හේකින් අබ්භානුමෝදනේන
නකාරයක් නැහැ. අබ්භානුමෝදනේ කියලා
විතරයි. අබ්භානුමෝදනේ.
ඔව්. ඒ අනුමෝදනා යම් හේකින් අනුමෝදන අර්ථේහි වැටේද
යම් හේකින් අනුමෝදන අර්ථේ වැටේද
තස්මා ඉබෙවින්
සාදු සාදු භෝ ගෝතමාති උත්තං භෝතිති වෙදිතබ්බං. සාදු සාදු භෝ ගෝතම යයි උත්තං භෝති වෙදිතබ්බං යයි කියන ලද්දේ වෙයි දත යුතුයි.
හරි.
භයකෝ දේ පසංසායන් තුරිසිතේ කෝතු ලච්චරේ හාසේකෝසේ
හාසේ සෝකේ
පසාදේච කරේ ආමෙන්දිතං බුධෝති. ඉමිනාච ලක්කණේන ඉද පසාද වසේන පසංසා වසේන ඡායන් දුක්ඛත්තුං උත්තෝති වේදතබ්බෝ. ඉමිනාච ලක්කණේන මේ ලක්ෂණයට අනුව ඉද මෙහි ප්‍රසාද වශයෙන් ප්‍රසාද වශයෙන් ප්‍රසංසා වශයෙන් ප්‍රසංසා වශයෙන්ද අයං මෙය ද්වක්
දික්ඛත්තුං
උත්තෝ වේතබ්බෝ දෙවරක් කියන ලද්දේයයි දත යුතුය. අතවා වහ වානහොත් අත ඉබ්බිති
අතවා
එසේම අභික්ඛන්තං ඉති අතික්ඛන්තං
අභික්ඛන්තං යනු
අතික්ඛන්තං
ඉතා කාන්තිමත්
අතිඉත්තං ඉතා හිෂ්ට වූ අතිමනාපං ඉතා මනාප වූ අතිසුන්දරං ති ඉතා සුන්දර වූ යැයි උත්තං හෝති කියන ලද්දේ වෙයි. තත්ත ඒකේන අභික්ඛන්ත සද්ධේන දේශනම් තෝමේති. තත්තේහි ඒකේන එක් අභික්ඛන්ත සද්දේන එක් අභික්ඛන්ත සද්දේකින් ම සද්දේකින් දේශනා දේශනාව
සදේශනං තෝමේති
දේශනං තෝමේති දේශනාව සතුටු වේ
දේශනාවට තුති කරයි.
yes.
ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ස්තුති කරනවා.
ස්තුති කරයි. ඒකේන අත්තනෝ ප්‍රසාදං එකකින් තමන්ගේ ප්‍රසාදයට
ප්‍රසාදන්තෝමේති කියන එකයි. ඒ තෝමේති පදයේ උතෙන් එකතු කරලා අර්ථ කියන්න ඕනේ.
අයං හේත් අදිපායෝ මේ වනාහි මෙහි අදහසයි. අභික්ඛන්තං ගෝතම භෝගෝතම භවද්ගෝතම ගෝතමයන් වහන්ස අභික්ඛන්තං ඉතා විසිෂ්ඨ.
ඒ ටික පසුව කියන්න ඕන. යදිදම් බෝතෝ ගෝතමස්ස ධම්මදේශනා.
යදිදම් බෝතෝ ගෝතමස්ස ධම්මදේශනා.
යම්මේ භවත් ගෞතමීන් වහන්සේගේ දහම් දෙසුමක් වේද?
යම්මේ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මදේශනයක් වේද?
අභික්ඛන්තං ඉතාමෙනවි.
ඒ ඉතාමෙනවි. අභික්ඛන්තං යදිදම් ගෝතමෝ බෝතෝ ගෝතමස්ස ධම්මදේශනං ආගම්ම මම පසාදේති.
ප්‍රසාදෝ ඉති
යම්මේ
මෙහෙම ගමු. බෝතෝ ගෞතමස්ස
භවත් ගෞතමීන් වහන්සේගේ
ධම්මදේශනං ආගම්ම
ධම්මදේශනං ආගම්ම දහම් දෙසුමට පැමිණ
යදිදම් මම ප්‍රසාදෝ යම්මේ මගේ ප්‍රසාදයක් වීද අභික්ඛන්තං
එය ඊතා මෙනවි භගවතෝ ඒව වා වචනං ද්වේත්තෝ අත්තේ සන්ධායිතෝ මේති
වා ඉසී නැතහොත් භගවතෝ ඒව වචනං
භාග්‍යවතුන් වහන්සේගේම
වචනයට ද්වේදේ අත්තේ සන්ධාය
අර්ථ දෙකක් සඳහා තෝමේති ස්තුති කරයි. බෝතෝ ගෝතමස්ස වචනං අභික්ඛන්තං දෝසන නාසනතෝ බෝතෝ ගෝතමස්ස වචනං ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වචනය
දෝස නාසනතෝ අභික්ඛන්තං
දෝස නසන බැවින් යහපත්ය. අභික්ඛන්තං ගුණාදිගමනතෝ ගුණ අධිගමණය වන බැවින් අභික්ඛන්තං යහපත්. තථා සද්ධා ජනතෝ එසේම
සද්ධා ජනනතෝ
ශ්‍රද්ධාව ඇති කරවන බැවින්ද
පඤ්ඤා ජනනතෝ
ප්‍රඥාව උපදවන බැවින්ද සාත්තකතෝ.
ඒක කියලා ඊට පස්සේ අභික්ඛන්තං
විශිෂ්ටය.
පද දෙකෙන් දෙක ඉස්සරහට කියාගෙන යන්න හිම ගලපලා අර්ථ කියන්න ඕන.
සබ්බ්‍යංජනතෝ ව්‍යංජන සහිත බැවින්ද
ඊට කලින් තියෙනවා වචනය.
සාත්තතෝ සාර්ථක බැවින්ද
අර්ථ සහිත බැවින්ද
සබ්බ්‍යංජනතෝ ව්‍යංජන සහිත බැවින්ද අභික්ඛන්තං විශිෂ්ටය. උත්ථාන පදතෝ ගැඹුරු පද ඇති බැවින්ද
නොගැඹුරු
පද ඇති බැවින්ද ගම්භීරත්තෝ ගැඹුරු අර්ථ ඇති බැවින්ද අභික්ඛන්තං විශිෂ්ටය. කන්න සුකතෝ කනට සුවගෙන දෙන බැවින්ද හෘදයාංගම බැවින්ද අභික්ඛන්තං විශිෂ්ටය. අනත්තු කංසනතෝ තමන් උසස් කර නොසිතන බැවින්ද
තමන් උසස් කොට නොදක්වන බැවින්ද
අපරවම්බනතෝ අනුන් පහත් කොට නොසිතන බැවින්ද අභික්ඛන්තං විශිෂ්ටය. කරුණා සීතලතෝ කරුණාවෙන් සිසිල් වූ බැවින්ද පඤ්ඤා
අවදාතතෝ
පඤ්ඤාවදාතතෝ ප්‍රඥාව ගෙන දෙන බැවින්ද
අභිඥාවෙන් පිරිසිදු වූ බැවින්ද
ප්‍රඥාවෙන් පිරිසිදු බැවින්ද අභික්ඛන්තං විසිෂ්ඨය අපා
ආපාත රමණීයතෝ
ආපාත රමණීයතෝ ඉතිරි තේරුවා
ඔව් ආපාතයට එහෙම නැත්නම් ගැටෙන ඒ අරමුණ ආපාතගත වෙන කිනාට රමණීය බව ඇති කරන බැවින්ද
ඒ අරමුණ ආපාත බවට
සමන් නැත්නම් ඒ දහම ආපාතගත වෙන කිනාට රමණීය බව ඇති වෙන බැවින්ද
ඒ දහම ආපාත වෙන කිනාට ධම රමණීය වෙන බැවින්ද විමද්දක්කමාන මතෝ වැඩීම් වශයෙන්
ඔව් විරුද්ධත්වයක් නැති බැවින්ද
විරුද්ධත්වයක් නැති බැවින්ද අභික්ඛන්තං විසිෂ්ඨය සුයමාන සුකතෝ අසන කල්හි සැපගෙන දෙන බැවින්ද විමංසියමාන හිතතෝති
විමසන්නාට යහපත ගෙන දෙන බැවින්ද
විමසන්නාට යහපත ගෙන දෙන බැවින්ද අභික්ඛන්තං විසිෂ්ඨය ඒවමාදීහි මේ ආදි සමග පද සමග යෝජේ තබ්බං යදී යුතුය තතෝ පරම්පි ඉන් මතුවත් චතුහි උපමාහි උපමා හතරකින් දේශනං ඒව තෝමේති දේශනාවම ප්‍රශංසා කරයි
හරි අපි ඒ ටිකේ අර්ථ බලාගෙන යමු දැන් මේ කීවර මුලින් කියපු පාඨ කීපය ගැන ඒ ටිකේ අර්ථය මුලින්ම කියන්නේ එවං උත්තේ වේරංජෝ බ්‍රාහ්මනෝ. එතකොට ඒ කියපු පාඨය තමයි පැහැදිලි කළේ. ඒක සිංහල තේරුම මෙසේ වදාළ කල්හි වේරංජ බ්‍රාහ්මන තුමා. එතකොට මෙසේ වදාළ කල් කිව්වේ මොකද්ද? මෙසේ වදාළ කල් කිව්වේ මොකද්ද? ආ පොත බලන්න යන්නේ දැන් අහන් ඉන්න. ඔව් කලින් අර භාග්‍යතුන් වහන්සේගේ ඒ තියෙන ಗುಣ දේශනා කළයින් පස්සේ අවධානයෙන් ඉන්නවා මදි කට්ටිය නේද දැන් අර දහම් දේශනාවක් අහද්දි කොහොමද අහන්න කියන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති මොකද්ද ඕහිත සෝතෝ කියන්නේ යොමු කළ කන් ඇතිව වටපිට බල බල එහෙම කළොත් ඒක ධර්මා ගෞරවයක්. ඒකයි ඒ නිසා ඒ කාරණාවක් කියද්දී ඒවා ගරුත්වයෙන් ආන්න හුරු කරගන්න ඕනේ හැමෝම. හොඳ නැහැ. මොකද අපි පෞද්ගලිකව අපිට නම් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ධර්ම ගරුත්වයක් නේ. ඒ නිසා අපිත් මේ කියන්නේ අපේ පෞද්ගලික අදහසක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ දහමක් නේ. ඒ නිසා ඉතින් බොහොම ගරුත්වයෙන් ඒවට කන් යොමු කරගෙන ඉන්න ඕන. ඒ වගේම ඉස්සරහට කියවෙනවා පරිවාර පාළි එහෙම. මොකක්ද ධර්ම ගරුත්වය, සංඝ ගරුත්වය, ඒ කියන විස්තර. මේ නිසා ඒවා තමන් දැන් ඉඳන්ම හුරු කරගන්න ඕන. පරිවාර පාළිය තියෙන්නේ නැත්නම් අන්තිමටම ඒ වෙද්දි නේද? ඒක නිසා එතන අපි කලිනුත් මතක් කරලා තියෙනවා මතක විදියට. ඒක නිසා ඉතින් අර සංඝ ගරුත්වය වුණත් එහෙමයි, ධර්ම ගරුත්වය වුණත් එහෙමයි. අර අපි නම් පෞද්ගලිකව කැමති නැහැ. දැන් අපි හිතමු කාට හරි හදිසියේ නිදිමත එනවා. එතනක අපි අර එතනක වුණත් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ගරුත්වය ඇති කරගෙන තමයි ළඟ ඉන්න කෙනෙකුට උනත් කතා කරන එක කරන්න ඕනේ. එහෙම නැතුව හොඳ නැහැ. ළඟ තියෙන වෙනේ වගේ ගහන්න එහෙම පුරුදු වෙන්න එපා. ඒවා අපි ජීවිතේ අතහැරලා ආපු දේවල් නේද? ඒ නිසා ඉතින් මේ දෙවියෝ බ්‍රහ්මියොත් වන්දනා කරන විෂුන් වහන්සේ කෙනෙක් කියන ගරුත්වය තියාගෙන Tamanට බාල කෙනෙකුට උනත් ඒ විදිහට ගරුත්වයෙන් අපි කටයුතු කරමු. එහෙම නැත්නම් හොඳ නැහැ. තමන්ගේ නොදැනුවත්වම මේ සංඝ ගරුත්වය ආදී තමයි අඩු වෙන්නේ. තමන්ට බාල කෙනෙක් සම්බන්ධ වුණා නම් දැන් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොහොමද කියන්නේ නේද? කනස්ස දේශනා කරන්නේ ඉතින් අර අවුරුදු 7ක සාමණේර කෙනෙක් සම්බන්ධ වුණත් ඒ පිළිපෙදලා තියෙන විදිහ ඒ උතුම. කුටිගෙන් ඉඳගෙන ඒ කියන දේක් අහලා තියෙනවා. ඒ වගේ උතුමන් වහන්සේලාවනේ අපිට ආදර්ශයට ගන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා අපි මේ නිරන්තරවම අපේ සංඝගරුත්වය, ධර්මගරුත්වය රැකින විදියට කටයුතු කරමු. එහෙම නැත්නම් අපි දහම් දැනීම විතරක් ඇති කරගන්න නම් ඉතින් මේක එච්චර අපහසුයක් නැහැ. මේ වගේ තැනක අපි මේ දේවලුත් අනිවාර්යයෙන්ම හුරු කර ගන්න ඕන. එහෙම නැත්නම් අපි තාමත් අර ජීවිතවල තිබුණු මේ මානසිකත්ව වලින් මන් තාම ඉන්නේ. ඉතින් අපි නිවන් ගමනට නම් දුරයි. ඒ නිසා ඉතින් එහෙම නිවන් ගමනේ යන භික්ෂුන් වහන්සේලා විදියට අපි ඉතින් උත්සාහවත් වෙන්න ඕන. පුළුවන් තරම් අපි යම් අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගෙන ඒ ගරුත්වාදී ඇති කරගෙනම කටයුතු කරන්න නේද? මොකද අපි මේ රැකියාවක් බලාපොරොත්තු වෙන හෝ වෙන දෙයකට ධම් ඉගෙන ගන්නවත් නෙවෙයිනේ. මේ ධම් විනය ඉගෙන ගන්න. එතකොට නිවන් අපේක්ෂාවෙන් නිවන්ට උපකාරී වෙන විදියට. ඒකෙදි මේ තියෙන ධම් කාරණා විතරක් දැනගන්නවා කියන එක ඉතින් එච්චර පහසු නැහැ. ඒවනම් මේ පොතක් බලලා අපිට සිංහල පරිවර්තනයක් හරි කියවලා ටිකක් හරි වැරදි අඩුපාඩු සහිතව හරි සෑහෙන දුරට දැනගන්න පුළුවන්. නමුත් ඒ තැනකදී ඊට වඩා අපි මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ප්‍රායෝගිකවත් උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනේ අඩුයි කියලාවත් අපි කියන්න කැමති නැහැ. ප්‍රයෝජනයක් නැති මට්ටමේ කියලා. මොකද අපි ඒක නිවන් අරමුණ නැතුව ඉගෙන ගන්නවා නම් විතරම බොහොම අඩු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ නිසා ඉතින් මේ දැනගන්න ටික උපරිමයෙන් අපි පිළිපදිනවා කියලා හිතේ තියාගෙන මේ විදිහට අපි කටයුතු කරමු. හොඳයි. එතකොට මේ වීරංජ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේ අර කලින් තමන් වහන්සේගේ ගුණ දැක්ුවයින් පස්සේ කියන එකයි මේ ටිකේ අර්ථය. ඒකයි මේ ටික තව ටිකක් පැහැදිලි කරන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් ලෝක සත්වයාට අනුකම්පාවෙන් ඒ වගේම බ්‍රාහ්මණතුමාට අනුකම්පාවෙන් මේ විදියට තමන් වහන්සේගේ ඒ වැසිය යුතු ගුණධර්ම සාමාන්‍යයෙන් ආර්යයන් වහන්සේලා එහෙම ගුණධර්ම ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. තමන්ගේ තියෙන ගුණයන් දැන් නිකලෙස් උතුමන් වහන්සේ කෙනෙක්. ඉතින් සර්වඥ උතුමන් වහන්සේ කෙනෙක් තමන්ගේ කියලා ගුණයක් ඉතින් මමත්වයක් නැති සක්කාය දිට්ඨිය ආදී නැති උතුමන් වහන්සේ කෙනෙක් තමයි මේ ගුණධර්ම ඉස්මතු කරලා පෙන්වුවේ. ඇයි එහෙම තමන් වහන්සේගේ ඒ ගුණ ඉස්මතු කරලා පෙන්වුවේ? සැඟවිය යුතු උත් ඒ ಗುಣධර්ම ඇයි ඉස්මතු කරලා පෙන්වන්නේ? ඒකයි මෙතන අහන්නේ. අරිය විනිගෝහි තබ්බේපි සැඟවිය යුතු උත් හත් වෙනෝ අරියාය જાතියා ජෙට්ට සෙට්ට භාවී. තමන්ගේ ආර්ය જાතියෙන් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය විඥාතේ ප්‍රකාශිකාය ධම්මදේශනායේ උත්තේ. ත්‍රිවිද්‍යා ප්‍රකාශ කරන ධර්මදේශනාවකින් වදාළ කල්හි ප්‍රීතියෙන් පැතිරුණු පිරිපුන් ගත සිට ඇති වේරාංජ බ්‍රාහ්මණතුමා. ඒ කිව්වේ මොකක්ද? මේක ඇහුවයින් පස්සේ හරීම ප්‍රීතියක් ඇති වුණා. ප්‍රීතිය පැතිරුණු සිතක්, ප්‍රීතිය පැතිරුණු කයක් ඇති වුණා කියන එකයි අර්ථය. ඉතින් ඇයි අනේ මෙච්චර මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ කෙනෙක්ද මේ බුදුරජාණන් වහන්සේ කියලා ඉතින් කලින් දැනගෙන හිටියේ නැහැ නේ මෙහෙම ගුණ තියෙන උතුමෙක් කියලා. අර කලින් අහලා තිබුණාට ඉතින් මෙතනදී ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ ප්‍රකටව හොඳට තේරෙන විදිහට විස්තර කරලා දුන්නා. ඒ විදිහට ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් එතුමා භාග්‍යතුන් වහන්සේගේ ජේෂ්ඨ භාවය දැනගත්තා. ඒ දැනගෙන මෙහෙම කල්පනා කළයි කියලා කියනවා. අනේ මම මේ සියලු ලෝකේටම ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උණ සියලුම ගුණයන්ගෙන් සමන්වාගත උණ මේ බඳු සර්වඥ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අනිත් අයට ඔබ වහන්සේ වන්දනා කරන්නේ නැහැ නේ කියලා කිව්වා. ඒ වගේ උතුමෙකුට තමයි මම මේ වගේ කතාවක් කිව්වේ කලින්. ඔබ වහන්සේ අනිත් අයට වඳින්නේ නැහැයි කියලා මම කිව්වේ මේ වගේ මහා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන උතුමෙකුට. දිරත්තු අතරේ අඥානං අනේ මගේ මෝඩකමට නිඳා වේවා කියන එකයි කියන්නේ. මේ විදියට තමන්ටම ගරිහා කරගෙන මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි ආර්ය જાතියෙන් පුරේ જાතට්ඨේන පෙර උපන් අර්ථයෙන් ජේෂ්ඨයි. එතකොට ඒ ආර්ය જાතියේ මුලින්ම උපත ලැබූ උතුමන් වහන්සේ කියන අර්ථයෙන් ජේෂ්ඨයි. ඒ වගේම සියලු ගුණයන්ගෙන් අප්‍රතිසම අර්ථේ. ඒ කියන්නේ ප්‍රතිසම කෙනෙක් නැහැ. අප්පටිසමෝ. කොහොමද පදේ හැදෙන්නේ? නත්ති පටිසමෝ ඒතේ සම්ති අප්පටිසමෝ. නත්ති පටිසමෝ ඒතේසං. එතකොට අපි ඒතේසං නෙමෙයි මෙතෙන්ද ගන්න ඕන, නත්ති පටිසමෝ අස්ස. මේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිසම කෙනෙක් නැත්තේය කියන අර්ථයෙන් අප්පටිසමෝ. ඒතේ අර්ථය නත්ති සමෝ යස්සසෝ අසමෝ. එතකොට ප්‍රතිසමයි කියලා කියන්නේ ඊට සමාන ಗುಣ තියෙන කෙනෙක් මේ ලෝකේ නැති නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා අප්පටිසමෝ කියලා. එතකොට මේ අප්පටිසම අර්ථයෙන් ශ්‍රේෂ්ඨයි කියලා මේ විදියට නිෂ්ඨාවකට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ විදියට කිව්වා. කොහොමද කීවේ? ජෙට්ටෝ භවං ගෞතමෝ සෙට්ටෝ භවං ගෞතමෝ. භවත් ගෞතමීන් වහන්සේ ජේෂ්ඨයි, භවත් ගෞතමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා තමන් ඒ විදියට ඒ කාරණාව තේරුම් අරගෙන කීවා. ඒ විදියට කියලා නැවත භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට දේශනාව අනුමෝදන් වෙමින් මේ විදියට කීවා. අභික්ඛන්තං භෝගෝතම. ඒ විදියට දෙවතාවක් කිව්වා අභික්ඛන්තං භෝගෝතම කියලා. ඊට පස්සේ විස්තර කරනවා එහිලා මේ අභික්ඛන්ත කියන ශබ්දය අර්ථ කීපයක වැටෙනවා. අන්නේ යෙදෙන අර්ථ තමයි මේ විස්තර කරන්නේ. ෂය අර්ථය, සොඳුරුයි කියන අර්ථය, ඒ වගේම අභිරූප කියන අර්ථය, ඒ වගේම අනුමෝදන් වීම අර්ථය, අභි අනුමෝදනාර්ථය කියන අර්ථවල පේනවා. ඔන්න ඒකට උදාහරණ පෙන්නනවා. පළවෙනි උදාහරණේ බන්තේ ස්වාමීනි රත්ති අභික්කන්තා රාත්‍රිය ගෙවි ගියේය, රාත්‍රිය ඉක්මුණේය කියන එකයි. එතන අභික්කන්ත ශබ්දයේ අර්ථය අතික්කන්තාර්ථ. ටීකාචාර්ය මහත්තයලත් කියනවා. ඒකේ තේරුම තව ටිකක් පැහැදිලි වෙන්න තමයි ඊළඟ පාඩේ තියෙන්නේ. පෙළේම තියෙන පාඩයක් චුල්ලවග්ග පාළියෙම පාතිමොක්ඛ තපනක්ඛන්ද කියන. නික්ඛන්තෝ පඨමෝ යාමෝ ප්‍රථම යාමය නික්මුණේය. චිර නිතින්නෝ භික්ඛු සංඝෝ. භික්ෂු සංඝයා බොහෝ කාලයක් වැඩහුන් තේක කියලා මේ විදිහට ආනන්ද මහරහතන් ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාග්‍යතුන් වහන්සේට. යනාදී තැන්වල අන්න ෂය අර්ථයේ තමයි මෙතන අභික්ඛන්ත ශබ්දේ වැටුනේ. ෂය වුණා, රාත්‍රිය ෂය වුණේය, රාත්‍රිය ගෙවුණේය කියන අර්ථය. අන්න ෂය අර්ථයේ එතන අභික්ඛන්තා කියලා ශ්‍රීලිංගයෙන් තියෙන රත්ති ශබ්දයේ ශ්‍රීලිංග නිසා. දොටේ අභික්ඛන්ත ශබ්දේ ෂය අර්ථය. උන් ඊළඟට පෙන්නනවා අයං ඉමේසං චතුන්නං පුග්ගලානං අභික්ඛන්ත තරෝච පනීත තරෝච කියන තැන්වල සුන්දරාර්ථයේ. එතකොට මේ පුද්ගලයින් හතර දෙනා අතුරින් මේ තැනැත්තා සොඳුරුතර වෙයි, ප්‍රණීතතර වෙයි කියන එකයි අර්ථය. අන්න එතකොට සුන්දරාර්ථයේ අභික්ඛන්තතරෝ කියන එකේ එතන අර්ථය සොඳුරුතරයි කියන එකයි. ඊළඟට අභිරූපාර්ථය වන්න විස්තර කරන්නේ උදාහරණයක්. කෝමේ වන්දති පාදානී කියන ගාථාව අපි ඒකේ අර්ථ මේ විදියට ගමු. ඉද්ධියා යසසා ජලං ඉර්ධියෙන සහ යසසින් බබලමින් අභික්ඛන්තේන වන්නේන කමනීය වූ, එහෙම නැත්නම් ප්‍රිය වර්ණයෙන් යුක්තව සබ්බා දිසා ඕභාසයන් සියලු දිශාවන් බබලවමින් කෝ කවරෙක් මේ පාදානි වන්දති, මගේ පාද වඳින්නේද? මෙන්න මේ විදියට ගොඩක් තැන්වල මේ පාඩයේ තියෙනවා. එතකොට මේක නම් විමානවත්තු පාළියේ තියෙන පාඩයක්. එතකොට විමානවත්තුවේ ගොඩක් තැන්වල මේ වගේ පාඩ තියෙනවා. එතකොට එතන කිටියෙන් කිව්වොත් කවුද මේ බොහොම බබලන ශරීරයක් ඇතිව ඇවිල්ලා මගේ පා වන්දනා කරන්නේ කියලා මෙන්න මේ විදියට මුගලන් මහරහතන් වහන්සේ එහෙම විමසන්නේ නේද? අර දෙවිවරු එහෙම ඇවිල්ලා වන්දනා කරද්දී. එතකොට මෙතනදී අභික්ඛන්තේන වන්නේන කියන කේ අර්ථය අභිරූප වූ වර්ණයෙන් යුක්තව. ඒ කියන්නේ විශිෂ්ට උලාර රූප කියන එකයි ටීකාවේදීලා තියෙන අර්ථය. උලාර රූප ඒ කියන්නේ උදාර වූ රූප සම්පත්තියකින් යුක්තව කියන එකයි අර්ථය. ඔන්න ඊට පස්සේ ඒ කීවේ අබිරූපාර්ථේ උදාර කියන අර්ථේ යෙදුණු අභික්ඛන්ත ශබ්දය. ඊළඟ උදාහරණේ අභික්ඛන්තම් බන්තේ යනාදී තැන්වල අනුමෝදන් වීම අර්ථේ. ඒ කාරණාව අනුමෝදන් වෙනවා, විශේෂයෙන් අනුමෝදන් වෙනවා. කොහොමද එතකොට අපි ඒකට අර්ථ කියන්නේ? ඊතා මැනවි ස්වාමීනි, ඊතා මැනවි කියලා අන්න ඒ වගේ අනුමෝදන් වීම. ඊතා විශිෂ්ටයි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? හරි. අපි කවුරු හරි ඔන්න අහනවා. කතං මයිහං ධම්මදේශනා කියලා කවුරු හරි ඔන්න ධර්මදේශනාවක් කරලා ඇවිල්ලා අහනවා. කොහොමද මගේ ධර්මදේශනාව? අභික්ඛන්තං ආවුසෝ, අභික්ඛන්තං ආවුසෝ. ඒ වගේ කිව්වේ. හරි. තොර මෙතනදී මේ උදාහරණයේදීත් අනේ අනුමෝදන් වීම අර්ථේ තමයි යෙදුනේ. යම් හේකින් අනුමෝදන් වීම අර්ථේ යෙදුනද ඒ නිසාම තමයි සාදු සාදු භෝ ගෝතම යයි කියන ලද්දේ කියලා දැනගන්න කියලා කියනවා. එතකොට ඒ කියන්නේ දැන් පෙලේ ඒ ටික තිබුණේ කොහොමද? මතක ඇති අභික්ඛන්තං භෝගෝතම, අභික්ඛන්තං භෝගෝතම, ඒ විදිහට සේයථාපි භෝගෝතම, ඔය විදිහට ඒ ටික විස්තර කළා. හරි. ඊට පස්සේ දැන් මේක දෙවතාවක් කීවේ ඇයි? එකවතාවක් කීවත් ඇතිනේ. ඒ දෙවතාවක් කීවේ. අන්න ඒක ගැන විස්තර කරනවා ඊට පස්සේ ගාතාවකින්. මේකට අපි කියනවා එකම දෙවරක් යෙදීමට කියනවා ආමින්දිත ප්‍රයෝගය කියලා. ආමින්දිත ප්‍රයෝගය. එතකොට මේ ආමින්දිතය කියලා කියන්නේ එකක් එකම වචනය දෙවතාවක් යෙදීම. එතකොට ඒක යෙදෙන අර්ථ ටිකක් තමයි මේ ගාතාවෙන් පෙන්නලා තියෙන්නේ. භයේ කෝදී ප්‍රසංසායන් තුරිතේ කෝතුහලච්චරේ හාසේ සෝකේ ප්‍රසාදේච කරේ ආමින්දිතං බුදුහො. මොකක්ද ඒකේ තේරුම? කොටබලයස්ම මෙතන බුදුහො කියන්නේ කවුද? පණ්ඩිතයා, නුවණැත්තා කියන එකයි. ඒකට නුවණැත්තා මේ ආමින්දිතය මෙන්න මේ භය අර්ථයේ, ක්‍රෝධාර්ථයේ, ප්‍රසංසා අර්ථයේ. එතකොට තුරිතේ කියලා කියන්නේ හදිසියේ කියන එකයි. හදිසිය කියන අර්ථය. හදිසියෙන්. කෝතුහල කියලා කියන්නේ කුතුහලය. අච්චරේ කියලා කියන්නේ ආශ්චර්ය. හාසේ කියන්නේ හාස්‍ය. ශෝකේ කියන්නේ ශෝකේහි. ප්‍රසාදේ කියලා කියන්නේ ප්‍රසාදයක් ඇති වුණ අවස්ථාවක. අන්න ඒ වගේ තැනකදී බුදෝ ආමින්දිතං කරේ. නුවණැත්තා ආමින්දිතය කරන්නේ. එතකොට මේක මේ එකිනෙකට උදාහරණ ටීකාචාර්යයන් වහන්සේලා පෙන්නලා තියෙනවා. ඔක්කොම ඉතින් කියන්න ගියොත් ටිකක් වෙලා යයි නේ. කීවට ඉතින් ඔක්කොම මතක හිටින්නෙත් නැති නිසා නේද? ඒක එතනින්ම බලාගමු. එහෙමද? උදාහරණ පෙන්නවා. චෝරෝ චෝරෝ, එහෙම නැත්නම් සප්පෝ සප්පෝ ඉතියාදිසු භයේ ආමින්දිතං. ඔන්න බයක් වුණාම අපිත් කියන්නේ සර්පේක් සර්පේක් කියලා කියනවා. ඉක්මනට කියනවා නේ හොරෙක් හොරෙක් කියලා කියන්නේ. ඔන්න බය වුණාම සමහරු කියගන්නේ යකෙක් යකෙක් කියලා නේද? අන්න ඒ වගේ ඒ බය වුණාමත් එකම වචනේ දෙවතාවක් කියවෙනවා. අර එකක් කියලා බය වැඩි නිසා වෙන්නේ නැති නේද? තවත් එකක් කියවෙනවා. ඒ වගේ. ඊට පස්සේ ඔන්න තරහ ගියහම විජ්ජ විජ්ජ පහර පහර ඉතියාදිසු කෝදේ. සිංහල නම් ඒවා කියන්න හොඳ නෑ වගේ නේද? අර ගහපන් ගහපන් කියලා වගේ එහෙම කියන්නේ නේද? කේන්ති ගිහිලා මේ වගේ කියන අවස්ථාවල. එතකොට ප්‍රශංසාවි සාදු සාදු කියලා ප්‍රශංසා කිරීම. ඒවන අපිට හුරුයි දැන් ඒ වගේ කියවෙනවා වැඩිපුර. ඊට පස්සේ ඔන්න හදිසියකට අදිසි අවස්ථාවක ගච්ඡ ගච්ඡ ලුණාහි ලුණාහි ඉතියාදිසු තුරිතේ. ගච්ඡ ගච්ඡ යන්න 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 කියලා මේ සමහර දෙකට දේවතාවකට පෙරියෙන් කිය වෙනවා එතකොට නේද? යමු 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 කියලා හදිසිය ඔන්න මොනා හරි හදිසිය අවසන් යමු 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 කියන. නැත්නම් එක වතාවක් යමු කියවනම් ඇතිනේ. ඒ වුණාට අර එක වතාවකට වඩා දැන් මේ ආමෙන්ඩිත කියලා කියන්නේ දේවතාවක්ම කියන එක නෙවෙයි එක වාරයකට වඩා කියන එකයි ඈ. ඒක නිසා එක වාරයකට වඩා කියවෙන අවස්ථාව. සිංහලෙත් ওই විදිහටම වෙනවා එකයි මේ සිංහල උදාහරණත් එක්ක කීවේ. ඊට පස්සේ කුතුහලයේදී නේද ඔන්න ආගච්ඡ ආගච්ඡ අහා එන්න 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 කියලා නේද කුතුහලයක් මෙයාමලහම එන්න 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 කියලා කතා කරන කුතුහල. ඊට පස්සේ ඔන්න අච්චරේ ආශ්චර්යයක් අවස්ථාවක දැන් හිතා ගන්න බැරි අවස්ථාවක බුද්ධෝ බුද්ධෝති චින්තෙන්තෝ ඉතියාදිසු අච්චරේ අනේ බුදුරජාණන් වහන්සේ අනේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ඔන්න අපි හදිසිය දෙක්කයි කියමුකෝ කවුරු හරි රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඔන්න ඉර්ධියෙන් වැඩම කරනවා අනේ රහතන් වහන්සේ කෙනෙක් අනේ රහතන් වහන්සේ කෙනෙක් කියලා සමහරට දේවතාවක් කියවෙනවා මේ ආශ්චර්යවත් දෙයකට ඒ වගේ. එතකොට හාසි හාස්‍ය අර්ථේ ඒකෙදී උදාහරණයක් පෙන්නලා තියෙන අභික්කමත ආයස්මන්තු අභික්කමත ආයස්මන්තු. එතකොට හාස්‍ය අර්ථේ එතනදි කියන්නේ එවත්නි යමු කියලා මෙතන නම් උදාහරණේ මේ සිංහලෙත් උදාහරණයක් විතර බලන්න නේද. ඊට පස්සේ අපහු ශෝකයේදී කහං ඒක පුත්තක කහං ඒක පුත්තක කොහෙද මේක තියෙන්නේ මට්ට කුණ්ඩලී කතා වස්තුවේ තියෙන්නේ. එතනදී අනේ මගේ එකම පුතා කොහෙද අනේ එකම පුතා කොහෙද කියලා එහෙම කිව්වයි කියනවා අදින්න පුබ්බක සිටුතුමා. ඔන්න ඊට පස්සේ ප්‍රසාදයක් ඇති වුණාම අහෝ සුඛං අනේ සැපයි අනේ සැපයි මේ සිංහලෙනු සමහර පුදුම සුවයක් කියලා වගේ නේද මේ වගේ යෙදෙන අවස්ථා සිංහලෙත් මේවා යෙදෙනවා මේ අවස්ථාවේදී හිතලා බලන්න. ඒ විදිහට මෙතන එතකොට මේ විදිහට දේවතාවක් යෙදුනේ ප්‍රශංසා වශයෙන් ප්‍රසාද වශයෙන් ප්‍රශංසා වශයෙන් තමයි මේ විදිහට දේවතාවක් කීවේ කියලා මතක තියාගන්න. ඒ වගේම මේ අභික්කන්ත කියන වචනේ තවත් විදියකට අපිට අර්ථ කියන්න පුළුවන් අතිකාන්තං ඊතා කාන්තිමත් ඊතා ඉෂ්ටයි ඊතා මනාපයි ඊතා සුන්දරයි කියන අර්ථයත් මේ අභික්කන්ත ශබ්දයේ තියෙනවා. එතකොට ඊට පස්සේ තව විස්තර කරනවා මේ අභික්කන්ත ශබ්දයේ මේ පද දෙකෙන් අර්ථය මේ විදියටත් ඕනනම් ගන්න පුළුවන්. කොහොමද? එක අභික්කන්ත මුල් අභික්කන්ත ශබ්දයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ස්තුති කරනවා. එකකින් තමන්ට ඇති වුණ ප්‍රසාදයට ස්තුති කරනවා. ඒකේ අදහස කොහොමද ගන්න ඕන? මේ විදියට බවත් ගෞතමීන් වහන්සේ යම් මේ ගෞතමීන් ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවක් වෙනවාද? ඒ ධර්මදේශනාව ඉතාමත් විශිෂ්ට ධර්මදේශනාවක්. ඒ වගේමයි මේ ධර්මදේශනාවට පැමිණිලා ධර්මදේශනාවට හිත යෙදිලා ඇති වුණා වූ මගේ යම් ප්‍රසාදයක් වෙනවාද? ඒ ප්‍රසාදයක් විශිෂ්ට ප්‍රසාදයක් කියලා මේ දේශනාවත් විශිෂ්ටයි තමන්ට ඇති වුණ ඒ ප්‍රසාදයක් විශිෂ්ට ප්‍රසාදයක් කියලා මේකත් කියවෙනවා මේ අභික්කන්ත ශබ්ද දෙකෙන්. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මදේශනාවේ තිබුණු අර්ථ දෙකකුත් අපිට මේ වචන දෙකෙන් වෙන වෙනම ගන්න පුළුවන්. කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තිබුණු ಗುಣ දෙකකට වෙන වෙනම ස්තුති කළා කියලා අර්ථයක් ගන්න පුළුවන්. කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ ඒ වචනය දෝෂ නැති කරන බැවින් විශිෂ්ට ධමයක් විශිෂ්ට දේශනාවක්. ඒ වගේම ඒ ಗುಣ ලබා දෙන බැවිනොත් ඒ කියන්නේ ධාන අභිඥා මාර්ගඵල ආදී ලබා දෙන බැවිනොත් විශිෂ්ට දේශනාවක්. ඒ වගේමයි ශ්‍රද්ධාව ඇති කරන බැවිනොත් විශිෂ්ටයි ප්‍රඥාව ඇති කරන බැවිනොත් විශිෂ්ටයි අර්ථ සහිත බැවිනොත් ව්‍යංජන සහිත බැවිනොත් විශිෂ්ටයි. ඒ වගේම නොගැඹුරු පද ඇති බැවිනොත් ගැඹුරු අර්ථ ඇති බැවිනොත් විශිෂ්ට දේශනාවක්. කනට සුව ඇති කරන බැවිනොත් හෘදයාංගම බැවිනොත් විශිෂ්ට දහමක්. ඒ වගේම තමන්ව උස්කොට නොදක්වන බැවිනොත් අනුන්ව පහත්කොට නොදක්වන බැවිනොත් විශිෂ්ට දහමක්. ඒ වගේම කරුණාවෙන් සිසිල් වූ බැවිනොත් ප්‍රඥාවෙන් පිරිසිදු වූ බැවිනොත් විශිෂ්ට වූ දහමක්. ඒ වගේම ආපාත රමණීයතෝ, ඒක මේ පද ඔක්කොම එකින් එක ටීකාචාර්යන් වහන්සේලාත් විස්තර කරලා තියෙනවා, හිමීට පස්සේ කියවලා බලා ගන්න. මෙතන විස්තර කරන්නේ කරවීක ෘත මංජුතාය ආපාත රමණීයතෝ. කරවීක පක්ෂියෙකුගේ හඬ වගේ මිහිරි බැවින් ආපාත රමණීයයි, අහන කෙනාට රමණීයයි, අහන කෙනාගේ හිත ඇද බැඳ ගන්න ස්වභාවයක් තියෙන බැවින්. ඒ වගේම විමත් දක්ඛමතු, ඒ කාරණාව විස්තර කරන්නේ පුබ්බාපර විරුද්ධ පුබ්බ අපර අවිරුද්ධ සුවිසුද්ධ අත්තාය, පූර්වාපර විරුද්ධ නැතිව ඉතා පිරිසිදු අර්ථ ඇති බැවින් භාග්‍යතුන් වහන්සේගේ දහම විශිෂ්ට දහමක්. ඒ වගේම අහනු ලබන කෙනාට සැප ඇති කරවන බැවින් සුයමාන සුඛතෝ, විමංසියමාන හිතතෝ කියලා කියන්නේ විමසන කෙනාට යහපත උදාපත් කරවන බැවින්. මේ ආදී වශයෙන්ොත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ ගුණ ඒ වචන දෙකට වෙන වෙනම අපිට දක්වන්න පුළුවන්. මේ විදිහට මෙතනින් පස්සේ තවත් උපමා හතරකින් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ස්තුති කළා කියන එකයි ඊළඟට විස්තර කරන්නේ. ඉතින් මේ වෙනකන් කියපු ටිකේ මොකක් හෝ අපහැදිලි තැනක් තියෙන ඉක්මනට අහමු බලන්න. නෑ, ඒක අර්ථ දෙකක යෙදින්නේ. ඒ තැනකදී දැන් කියන්නේ අර මොනවාගේ උදාහරණයක් කියමු? ඒක අර්ථ වෙනස්. කරුණාකරෝ කරෝ, අර මුල් එක කරුණා ආකර කියන අර්ථයෙන් කරුණාකර වූ එහෙමයි යන්නේ. එතකොට ඒ වචන සමාන શબ્දයක් තිබුණාට අර්ථ දෙකක්. කරුණාකර වූ එහෙමනේ ඉන්නේ ඇතන අර්ථය. එකම වචනේ නෙමෙයි. શબ્දය සමාන શબ્ද දෙකක් තියෙන මුල් වචනයේ අග කොටසට සමාන පදයක් ඊළඟ තියෙනවා. කරුණාකරෝ කරෝ. හරි. තව ගැටලු තියෙනවා. තික්කින් රියාස් මට. නිෂ්ඨාව කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඔව්, නිෂ්ඨාවට ඒ තීරණයකට පැමිණ කියන අර්ථය. නිගමනය කියලා අපි කියන්නේ සිංහලෙන්. ධම්මදේශනායි බුද්ධි. ත්‍රිවිද්‍යා ප්‍රකාශ කරන්නා වූ ධර්මදේශනාව වදාළ කාලේ. නිපාතයක්. ඔව්. පහත් කෙනෙකුට ඇමතීමේ නිපාතයන් ආමන්ත්‍රණාර්ථි. අපි ඒවා කතා කරලා තියෙනවා ගොඩක්. දී අත්තු. දී කියන්නේ නිපාතයක්, අත්තු කියන්නේ වේවා. දී අත්තු. ඒක සංදි වුණාම දිරත්තු වෙනවා. ඒක තමයි. තමන්ට දොස් කියා ගන්න විදිහේද නේද? හරිනේ, මොන ඉතිරි කොටස කියාගෙන යමු නේද? කාටද ඉතිරි කොටස තියෙන්නේ? ප්‍රතිනීහ ඒක විස්තර කරලා තියෙන සමස් පුබ්බාපර අවිරුද්ධ සුවිසුද්ධ අර්ථකාරය පූර්වාපර විරුද්ධ නැතිව පිරිසිදු අර්ථ ඇති බැවි. ඊට පස්සේ අර උපමා හතර විස්තර කරන්න තියෙන්නේ දෙන්නේ. ඒතාක් කියන අර්ථයක් තියෙනවා. යාව තාව. හරි. පටන් ගමු නේද? තත් නික්කුජ්ජිතං ඉති කියලා පටන් ගන්නවා. එතකොට එහි නික්කුජ්ජිතං යනු අධෝමුක ඨපිතං කොහොමද විතර ගන්න? යටි කුරුව තබනා ලද්දක් කියන එකයි. ඔය දැන් එක වචනයක් ඉවරුනාම ඒක සිංහලට පරිවර්තනය කරන්න ඕන.
එහි නික්කුජ්ජිතන්ති යටි කුරුන් කරන ලද්දක් යන්න අධෝමුක ඨපිතං යටිකුරුකට තබන.
ඔව් එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. දැන් ඒක අර මුල් එක පාලියෙම කියන්න ඕන. නික්කුජ්ජිතං යනු යටිකුරුකට තබනාලද්දයි.
එට්ටාමක ජාතං වා එට්ටාමක ජාතං යනු
එහෙම නෙවෙයි. වායසේ නැත හොත්
වායසේ නැත
උක්කුජ්ජ යටි මොය යටිකුරු ඌයි
යටිකුරු උක්කුච්චේ යාති පරිමුඛ කරෙය පරිමුඛං කරෙය
මට බලන්න බැරි
මන් දැන් තමයි දැන්
තියෙන්නේ ඒක සටහනක් දාගන්න ඕන ඉතින් හිටියේ නැද්ද වෙලෙ
මට මතක නැහැ නෑ මේක දුන්නේ කියලා මට මතකයි
හරි කවුරු හරි බලලා තියෙනම් කියමු නැත්නම් අපි කියනවා කවුරු හරි බලලා තියෙන තව කවුරු හරි කියන්න කැමති නම් කොටස කොටස හරි කියමු ඉවන ජීවත්ම බලලා දී කියන නම් කොටසක් භාගි භාගි දෙන්න
හිමි එන මම කොටසක් කියන
උක්කුජ්ජයේති උක්කුජ්ජය යනු උපරිමුඛං කරේය මුව උඩුකුරු කරයි යන්නයි පටිච්චන්නං ඉති තිනපන්නාදීහි පටිච්චාදිතං පටිච්චන්නං යනු තින තනකොල පත් ආදීන් වසන ලද යන්නයි විවරේයේති උග්ඝාටේය විවරේය යනු උග්ඝාටේය ඔසවා
විවෘත
කරන්නේ ඒ
වගේ වනම් එකවරම පරිවර්තනය කරාම කමන්නේ එක වචනයයි
එහෙම මූලස්සාති දිසා මූලහස්ස මූලස්ස යනු දිසාවන්ගේ නොවැටීමට දිසා මුලා ඌවහුට මග්ගං ආජික්කේ යිති යනු හත්තේ ගහෙත්වා අතින්ගෙන ඒස මග්ගෝති වදේය මේ මගයයි කියන්නේය අන්ධකාරේ ඉති අන්ධකාරේ යනු කාලපක්ක චාතුද්දසි අඩරත්ත ඝනවන සණ්ඩ මේඝපටලේ චතුරංගේ තමසි අන්ධකාරේ යනු කාලපක්ස චාතුද්දසිය වූ අඩරත්ත මැදියම් රැය ඝනවන සණ්ඩ ඝනවනාන්තරය මේඝපටලෙහි මේඝපටල සහිත යන මේ අංගහත් මේ චතුරංගයේ තමසි මේ චතුරංගයන් යුක්ත වූ අන්ධකාරයේ යන්නයි අයන්තාව අනුත්තාන පදත්තු මේ පළමු කොට
අප්‍රකට පදයන්ගේ අර්ථය.
අප්‍රකට පදයන්ගේ අර්ථය. අයම් පන අදිප්පාය යෝජනා මේ වනාහි අදහස් යෝජනාවයි. යතා කෝචි නික්කුජ්ජිතං උක්කුජ්ජේය යම්සේ යමක් යම්සේ
කිසිවෙක්
යම්සේ කිසිවෙක් යටිකුරු කරන ලද්දක් කුඩුකුරු කරන්නේද ඒවං සද්දම්ම විමුකං අසද්දම්මේ පතිට්ඨිතං මං අසද්දම්මා උට්ටා පෙන්තේන ඒවං මෙසේ සද්දම්ම විමුකං සද්ධර්මයට පිටුපා නේද
පිටුපා සිටියා වූ
සද්ධර්මයට පිටුපා සිටියා වූ අසද්දම්මේ පතිට්ඨිතං අසද්ධර්මේ පිහිටා සිටියා වූ මං මාව අසද්දම්මා උට්ටා පෙන්තේන අසද්ධර්මෙන් නගා සිටුවන්නේ නගා සිටුවමින් යතා පටිච්චන්නං විවරෙය යම්සේ වසන ලද්දක් විවර කරන්නේද ඒවං මෙසේ කස්සපස්ස භගවතෝ සාසන්තර සාසනාන්තර දානප්පබුති කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සාසන අන්තර්ධානයේ පට මිච්ඡා දිට්ඨි ගහන පටිච්චන්නං සාසනං විවරන්තේන මිච්ඡා දිට්ඨි ග්‍රහණයෙන් වැසුනා වූ සාසනය විවෘත කරමින් යත මූලස්ස මග්ගං ආචික්කේය යම්සේ මුලා වූවකුට මග කියයිද ඒවං මෙසේ කුම්මග්ග මිච්ඡා මග්ග පටිපන්නස්ස මේ සග්ග මොක්ක මග්ගං ආචික්කන්තේන මෙසේ කුම්මග්ග සංඛ්‍යාත වූ මිත්‍යා මාර්ගයට පිළිපන්නා වූ මට සග්ග මොක්ක මග්ගං ආචික්කන්තේන ස්වර්ග මොක්ෂ මාර්ගය කියන්න විසින්
කියමින්
යත යම්සේ අන්ධකාරයේ තේලපත්්‍යතන් ධාරේය අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද දරන්නේද ඒවන් මෙසේ මෝහන්ධකාරයේ නිමුග්ගස්ස මෝය නැමැති අන්ධකාරයේ ගිලුණා වූ මට බුද්ධාදී රතන රූපානි අපස්සතු
බුද්ධාදී රතන රූප නොදක්නා වූ මාගේ
තප්පටිච්ඡාතක මෝහන්ධකාර විද්වංසක දේශනා පජ්ජෝතං ධාරෙන් තේන ඒ බුද්ධාදී රතන නොදකීම සංඛ්‍යාතෝ මෝහන්ධකාරය නසමින්
නසන්නා වූ
දේශනා නැමැති එළිය
ආලෝකයේ
දල්වමින් මයිහම් බෝතා ගෝතමේන ඒතේහි පරියායේහි ප්‍රකාශිතත්ත අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ මයිහ බෝතා ගෝතමේන බවත් ගෞතමයන් වහන්සේ විසින්
ඒතේහි පරියායේහි
මේ ක්‍රමයන්ගෙන් මයිහං
මට
ප්‍රකාශිතත්තා ප්‍රකාශ කරන ලද්දා වූ
ප්‍රකාශ කළ බැවින්
අනේක පරයායන ධම්මෝ ප්‍රකාශිතෝ අනේක පරයායන් ධර්මය ප්‍රකාශිත කරන ලද්දේ වේදී. මේ ටික
අපි ඒ ටික විස්තර කරගෙන ඉන්නේ. තොර මෙතන ඒ බ්‍රාහ්මණතුමාට ඇති වුණ ප්‍රසාදය ඊට පස්සේ විස්තර කරනවා නේද? කොහොමද Tamante ඇති වුණ පැහැදීම? කොයි වගේද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියලා මේ විදිහට උපමා ගලපලා මතක් කරනවා. හරියට යටිකුරු කරලා තිබුණු භාජනයක් උඩුකුරු කරනවා වගේ. ඒ වගේම වහලා තිබුණු තනකොළ ආදියකින් මායින් හරි වහලා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්නනවා වගේ. මං මුලා වුණ කෙනෙකුට හරියට අතින් අල්ලගෙන මේ මාර්ගයයි කියලා මාර්ගය පෙන්වනවා වගේ අන්ධකාරයේ ආලෝකයක් දරනවා වගේ. ඒක තව ටිකක් විස්තර කරනවා. මෙතන අන්ධකාරය කියද්දි චතුරංග සමන්වාගත අන්ධකාරය කියලා. මොකක්ද මේ චතුරංග සමන්වාගත අන්ධකාරය? නිකම්ම අඳුරක් නෙවෙයි. අපි සිංහලින් කියනවා හට්ට කළුවර කියලා නේද? ඒ වගේ ඒ කියනන් ඒ උනාට මේ හතරම තියෙනවායි කියලා කියවෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ කොහොම වගේද? ඒ දවස අමාවක පොය දවසක් වෙන්නත් ඕන. උන් අමාවක පොය දවසක. හරියට හරි මැදියම් රැ. රෑ 12ට කියලා ගමුකෝ. මෙදී යම් රෑ. ඒ වගේම දැන් ඝන වන ලැබක් ඇතුලේ ඉන්නේ. දැන් අර දවසක මෙදී යම් රෑ ඝන කැලෑවක් මැද්දේ ඉන්නවා මේඝ පටලේහි. මුළු අහසම තරු එළියවත් නැති වෙන්න වැහි වලාකුළු වලින් වැහිලා තියෙන අවසන් තරු එළියක්වත් නැහැ. වෙන්න මේ කියන ලක්ෂණ සියල්ල තියෙන කළුවරකට තමා කියන්නේ චතුරංග සමන්නාගත අඳුර කියලා. නොර මෙන්න මේ වගේ අඳුරක් තියෙන තැනක ආලෝකයක් කියනක ඉතින් පුදුම වටින දෙයක් නේ, තරු එළියක්වත් නැති කොට නේද? අන්න එහෙමනම් ඒ වගේ අවස්ථාවක ආලෝකයක් දැරුවා වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව කියන එකයි ඒකයි විස්තර කරන්නේ. යම්සේ කිසිවෙක් යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරනවා වගේ මේ විදියට මේ සද්ධර්මයෙන් බැහැරව හිටිය, එහෙම නැත්නම් සද්ධර්මයෙන්ට පිටුපාලා හිටිය, අසද්ධර්මයේ පිහිටලා හිටිය මාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මදේශනාව නිසා අසද්ධර්මයෙන් නැගිටුවමින්, එහෙම නැත්නම් ඒ අසද්ධර්මයෙන් තමන්ව නගා සිටුවමින් භාග්‍යතුන් වහන්සේ ධම්ම දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, හරියට වහලා තිබුණු දෙයක් විවර කරනවා වගේ භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීමේ පටන් මිත්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් වැහිලා තිබුණු මේ ශාසනය භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නිසා විවර කරමින්, ඒ වගේම ඒක හරියට අර වහලා තිබුණු දෙයක් විවෘත කරනවා වගේ. ඒකයි ගැළපීම උපමාව. පැහැදිලිනේ? අර භාග්‍යතුන් අර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ඉඳන් වැහිලා තිබුණු මේ නිවන් මාර්ගය විවෘත කරලා දුන්නේ ගෞතම භාග්‍යතුන් වහන්සේ නිසා. ඒක හරියට වහලා තිබුණු දෙයක් විවෘත කිරීමක් වගේ. ඊළඟට මූල යතහ මූලහස්ස මග්ගං ආචික්කේය, හරියට මම්මුලා වුණ කෙනෙකුට නිවැරදි මාර්ගය කියලා දෙනවා වගේ තමයි අර වැරදි මාර්ගයක මිත්‍යා මාර්ගයක පිළිපැදලා හිටපු මට ස්වර්ග මාර්ගය නිවන් මාර්ගය දේශනා කරමින් භාග්‍යතුන් වහන්සේ ධම්ම දේශනා කළා. එහෙමනම් ඒක හරියට අන්න අර මම්මුලා වුණ කෙනෙකුට පාරක් කීවා වගේ. ඒ වගේමයි අන්ධකාරයේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දරනවා වගේ තමයි මෝහ අඳුරේ ගිලිලා බුද්ධාදී ත්‍රිවිධ රත්න නොදකිමින් හිටියා වූ මට ඒ ත්‍රිවිධ රත්නාදී ගුණ වහන මෝහ අන්ධකාරය දුරු කරන දේශනාව කියන ඒ දහම් ආලෝකය, ඒ බුද්ධ දේශනාව කියන තෙල් පහන දරමින් බවත් ගෞතමීන් වහන්සේ විසින් නොඑක් ආකාරයෙන් මට මේ ධර්මය දේශනා කළා කියන එකයි අර්ථය. ඒතකොට නොඑක් ක්‍රම වලින් භාග්‍යතුන් වහන්සේ මේ විදියට මගේ නැනස පෑදුවා කියන එකම තමයි මේ හැම කාරණයකින්ම කියන්නේ. ඉතින් ඒ මට වැහිලා තිබුණු නිවන් මාර්ගය ඉලි කරලා පෙන්වුවා කියන එකයි තේරුම. ඔව් නිමල් කියන කියලා කියන්නේ ගිලිලා ඉන්නවා. කොතනද? ඔව් විද්වංශක කියලා කියන්නේ විද්වංශනය කරන, විනාශ කරන කියන එකයි. දේශනාපජ්ජෝතං කියන ඉතින් දේශනාව නැමැති ආලෝකය. හරි, එහෙමනම් ඉතිරි කොටස විමුල ජීවයස්ම කියමු බලන්න.
ඒවන් දේශනාන් තෝමිත්තා ඉමාය දේශනාය රතනත්තේ පසන්න ජිත්තෝ පසන්නාකාරං කරුන්තෝ ඒසා හන්දි ආදිමාහ. ඒවන් මෙසේ දේශනාන් තෝමිත්තා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ස්තුති කොට ඉමාය දේශනාය මේ දේශනාවෙන් රතනත්තේ පසන්න චිත්තෝ රත්නත්‍රය කෙරෙහි පැහැදුනා වූ සිත් ඇත්තේ ප්‍රසන්නාකාරං කරුන්තෝ ප්‍රසන්න ආකාරයේ කියමින්
කරමින්
ඒසහං ඉති ආදීන් අහ ඒසහං යනාදී වදාළේ කීවේය. තත් ඒසාහන්ති ඒසෝ අහං තත් එහි ඒසාහං ඉති අනු ඒසෝ අහං ඒ මම යන්නයි.
ඒසෝ අහං යැයි පද වෙන් කරගත යුතුය.
ඒසෝ අහං යැයි පද වෙන් කරගත යුතුය. භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ඉති භවන්තං ගෝතමං සරණංති ගච්ඡාමි. භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ඉති අනු භවන්තං ගෝතමං සරණං
පිළිගනිමි.
භවං මේ ගෞතමෝ සරණං පරායනං අගස්ස තාතා හිතස්ස ච විදාතාති ඉමිනා අදිපායන භවන්තං ගෝතමං ගච්ඡාමි භජාමි සේවාමි පෛරුප්පාස්සාමි එවං ජානාමි බුද්ධාමි ඉති. මේ මට භවං ගෝතම භවත් ගෞතමයන් වහන්සේ සරණං සරණයි පරායනං
පරායනයයි
අගස්ස
තාතා
අගස්ස තාතා
අනර්ථය දුරු කරනා උතුමන් වහන්සේ
අනර්ගේ
අනර්ථය
දුරු කරනා උතුමන් වහන්සේ
හිතස්සච විධාතා යහපතෙහි පිහිටුවන උතුමන් වහන්සේ
ඉතිමිනා අධිපායනි යන මේ අදහසින් භවන්තං ගෝතමං භවත් ගෞතමයන් වහන්සේ ගච්ඡාමි සරණ යමි භජාමි භජනේ කරමි සේවාමි සේවනේ කරමි පෛරුපාසාමි පෛරුපාසනේ කරමි එවං ජානාමි මෙසේ දැනගනිමි එවං බුද්ධාමි ඉති මෙසේ අවබෝධ කරගනිමි යයි
යනුවෙනි.
යේසං හි ධාතුනං ගති අත්තෝ බුද්ධිපිතේසං බුද්ධිපිතේසං අත්තෝ යේසං ධාතුනං යම් ධාතුන්ගේ ගති අත්තෝ
ගමන් අර්ථේ වේද
තේසං ඒ ධාතුන්ගේ
බුද්ධිපි අත්තෝ
අවබෝධාර්ථේ දෙවේ තස්මා ගච්ඡාමීති මස ජානාමි බුද්ධාමීති අයම්පි අත්තෝ බුද්ධෝ තස්මා එබැවින් ගච්ඡාමීති මස ගච්ඡාමි යන මේ පදයාගේ ජානාමි දැනගනිමි බුද්ධාමි අවබෝධ කරමි ඉති අයම් අත්තෝ අපි මේ යන මේ අර්ථයද බුද්ධෝ කියන ලද්දේය. ධම්මංච භික්ඛු සංගංජාති එතපන අධිගතමගේ සච්චිගත නිරෝධේ යථානු සිට්ටම් පටිපජ්ජමානේ ච අපායේසු අපතමානේ කත්තා ධාරේ තීති ධම්මෝ ධම්මංච භික්ඛු සංඝංච ඉති එත්ත යන මෙහි
අවබෝධ කළ මාර්ග ඇති
සච්චිගත නිරෝධේ සාක්ෂාත් කළ නිර්වාණේ ඇති යථානුසිට්ඨම් පටිපජ්ජමානේච භාග්‍යවතුන් වහන්සේගේ දේශනා
අනුශාසනා පරිදි පිළිපදින්නවුන්ව
අපායේසු අපායන් කෙරෙන්
අපායන්හි
අපතමානේ කත්තා නොවැටීම්
නොවැටෙන්නවුන් කොට දරන්නේ නුයි
ධම්මෝ ධර්මයයි.
ධර්මය නම් වෙයි.
සෝ අත්තතෝ අරියමග්ගෝ චේව නිබ්බානංච. සෝ අත්තතෝ ඒ අර්ථයෙන්
සෝය
අත්තතෝ අර්ථ වශයෙන් අරියමග්ගෝ චේව ආර්ය මාර්ගයෙන් මෙන්ම නිබ්බානංච නිර්වාණේද වෙයි. වොත්තං හේතං යාවතා භික්කවේ ධම්මා සංකතා අරියෝ අට්ඨමිකෝ මග්ගෝ තේසං අග්ගමඛායති ඉති විත්තාරෝ. ඒතං වොත්තං හි එය කියන ලද්දේය. භික්කවේ මහණෙනි යාවතා යම්තා ධම්මා සංකතා ධම්මා සංකත වූ ධර්මයෝ යම්ත අග්ද තේසං අග්ග අග්ගං අක්ඛාය ඒ ධර්මයන්ගේ තේසං ඒ සංගත වූ ධර්මයන්ට
අරියෝ
අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විත්තරෝ යනුවෙන් විස්තරයයි. න කේවලං අරියමග්ගෝ චේව නිබ්බානංච අපචකෝ අරියපලේහි සද්දීම් පරියත්ති ධම්මෝපි. කේවලං තවද
කේවලං
හුදේ අරියමග්ගෝ
අරියමග්ගෝ චේව නිබ්බානංචන
අරියමා ආර්ය මාර්ගයේ මෙන්ම නිර්වාණයද පමණක් නොවේ. අපිච එතකොටුවත්
එතනදී තවද කියලා අර්ථ ගන්න.
තවද අරියපලේහි සද්දින් ආර්ය වූ මාර්ගපලයන් සමග පරියප්ති ධම්මෝපි පරියප්ති ධර්මේද ධර්මයේ යන්නට අදාළ වෙයි. වුත්තම්පි හේතං චත්තමානක විමානේ චත්තමානක විමාන වස්තුෙහි
හේතං
මේ කාරණය වුත්තම්
පාලිය කියලා අපි
රාග විරාග මනේජ මසෝකං ධම්මම සංකත මපටි කූලං මදුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ත මොපේහි ඉති ඉති යයි
වුත්තම්
පි
වදාරණ
ලද්දේය.
ඉවර කාටද තියෙන ඉදිරියට හරි ඒ ටික අපි බලාගෙන යමු. ඒ ටිකේ අර්ථ නේද? මේ විදියට දේශනාවට තුති කරලා මේ දේශනාවෙන් ත්‍රිවිධ රත්නෙහි පැහැදුණු සිත් ඇත්තේ ඒ පැහැදුණු ආකාරය කරමින් එහෙම නැත්නම් ඒ පැහැදුණු ආකාරය දක්වමින් ඒසාහං භවන්තං ගෝතමං කියලා අන්න ඒ පාඨය බ්‍රාහ්මණතුමා කීවා. එතන ඒසාහං කියන වචනේ කොහොමද හැදුනේ? වෙන් වෙන්නේ ඒසෝ අහං. කොහොමද පද හැදෙන්නේ? පූර්වස්වර ලෝපයි පරස්වර දීර්ඝයි. ඒසෝ අහං ඒස අහං ඒසාහං අහං කියන එක අයන්න දීර්ඝ වෙනවා පූර්වස්වර ලෝපේ වෙනවා. ඊට පස්සේ භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි කියලා දැන් පාඨයක් තියෙනවා. භවත් ගෞතමයන් වහන්සේව සරණ යමි කියන එකයි. ඒකට මේකේ සරණ යනවයි කියන එක ඒක තව ටිකක් විස්තර කරනවා. භවත් ගෞතමයන් වහන්සේ මට සරණයි පරායණයයි. ඒ වගේම අගහස්ස තාතා කියන වචනේ විස්තර කරනවා. මේක පංචමී අර්ථයේ චට්ටි වචනයක්. එතකොට පාපතෝ කියන එකයි එතන අර්ථය. අගස්ස කියන එකේ තේරුම පාපතෝ. එතකොට තාතා කියන වචනේ තේරුම මොකක්ද? තායති අවස්සයන් කරෝති इति තාතා කියලා ටීකාචර්ණ සේලා විතර කරනවා. එතකොට රකින්නවා කියන එකයි. එතකොට පිහිට වෙනවායි කියන එකයි. එතකොට මොකද පාපයෙන් ඉවත් කරලා තමන්ව රකින්නවා කියන එකයි තේරුම. පාපයෙන් තමන්ව බැහැර කරලා තමන්ව ආරක්ෂා කරනවා. අගස්ස තාතා කියන එකේ තේරුම ඒකයි. අනර්ථයෙන් ඉවත් කරලා අනර්ථයෙන් තමන්ව බැහැර කරවලා තමන්ව ආරක්ෂා කරනවා. කවුද? භාග්‍යතුන් වහන්සේ. අන්න ඒ නිසා තමයි අගස්ස තාතා. හිතස්ස විධාතා කියන එකේ තේරුම හිත වැඩ සංවිධානය කරන එළවන තමන්ට යොමු කරවන උතුමන් වහන්සේ. මෙතන එකයි හිතස්ස කියන වචනේ උපයෝගත්තේ සාමි. ඒ කියන්නේ ဒုတိයා අර්ථයේ චට්ටි පදයක්. එතකොට හිත එළවන උතුමන් වහන්සේ කියන එකයි තේරුම. විධාතා කියලා කියන්නේ විධාති සංවිධානං කරෝති इति විධාතා නිරුක්තිය. එතකොට සංවිධානය කරනවා යහපත තමන්ට සංවිධානය කරලා දෙන උතුමන් වහන්සේ. මෙන්න මේ ක්‍රමයට භාග්‍යතුන් වහන්සේව ඒ බවත් ගෞතමයන් වහන්සේව ගච්ඡාමි. ඒ ගච්ඡාමි කියන වචනේ අර්ථය තමයි ඊළඟට පැහැදිලි කරන්න ඉතිරි වචන වලින්. භජනය කරමි, සේවනය කරමි, පෛරුපාසනය කරමි, මේ විදියට දැනගනිමි, අවබෝධ කරමි කියන අන්න ඔය අර්ථ ටික ගච්ඡාමි කියන වචනේ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම බුදුන් සරණ යමි කිව්වොත් ඔය තැනක ඒකයි අර සමහරු තර්ක කරනවලු යනවයි කියපුවාම උතුරට යනවද දකුණට යනවද. දැන් බුදුන් සරණ යමි කියලා කියපුවාම යමි කියපුවාම දැන් ඔකේ තේරුම. ඒ නිසා මේ බුදුන් සරණ යමි කියන එකේ අර්ථය බුදුරජාණන් වහන්සේව පිහිට වශයෙන් තේරුම් ගනිමි. බුදුරජාණන් වහන්සේ තමයි මට එකම පිහිට කියලා මම තේරුම් ගනිමි කියන එකයි අර්ථය. ගච්ඡාමි එකයි කීවේ යම් ධාතු වල යම් අර්ථයක් තියෙනවා නම් ඒ ධාතු වල ගති අර්ථය තියෙන ධාතු වල බුද්ධි අර්ථයකුත් තියෙනවා. යාමයි කියන එකේදී දැන් කකුලෙන් යනවා එක විතරක් නෙවෙයි බුද්ධි ගමනකුත් තියෙනවා. අවබෝධ කිරීම කියන එක ඒකට බුද්ධි ගමන කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරෙදිත් කියනවා. ඒතොර බුද්ධි ගමන කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. බුද්ධියෙන් ගමනක්. ඥාන ගමන කියලා නේද? දැන් ජවන පඤ්ඤා කියලා කියන්නේ. මෙතන එක දැන් ජවන කියන එකේ තේරුම දුවන කියන එකනේ. ඒතොර මෙතන ඒ දුවනවයි කියලා කියන්නේ දැන් අපිට දුවනවයි කියපුවාම මතක් වෙන්නේම කකුලෙන් දුවන එක විතරනේ නේද? දැන් මෙතනදී අදහස් කරන්නේ ප්‍රඥාවෙන් අරමුණු කිරීම. ඒකටත් එතකොට ගමන් අර්ථයක් කියනවා. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියනවා. දැන් දුර යනවායි කියන කිව්වම ඇත්තටම හිත දුර යනවද? දුරට යනවද හිත? යන්නේ නැහැ. ඒ හිත එතනම හිත පහළ වෙන්නේ වස්තුවක් ඇසුරු කරගෙන. එතකොට හෘදේ වස්තුවේ නම් පහළ වෙන්නේ. එතකොට එතන උදාහරණයකට අපි හිතමු අපි මතක් කරනවා අනුරාධපුරයේ තියෙන මහසෑය. එතකොට හිත එච්චර දිගට ගියාද? එච්චර දුර ගියාද? ගිහින් අරමුණු කළාද? මහසෑය නේ. එහෙනම් මොකද්ද එතන උනේ? හිත පහළ උනේ ඒ වෙලාවේදී මනෝද්වාර වීතියක් නෙදුවන්නේ. එතකොට ඒ හිතින්නේ අරමුණු කරන්නේ. එහින් දැකලා නෙවෙයිනේ. අතීත රූප ආරම්මන ආදියක් අරමුණු කරනවා. එතකොට ඒ තැනකදී වෙන්නේ ඉතින් හිතක් පහළ වෙනවා. ඒ හිතින් අරමුණු කරනවා අර දුර තියෙන අරමුණක්. එතකොට ඒකක් ගමනක් කියලායි දේශනාවේ තියෙන්නේ. දුරං ගමං. දුර ගමං යනවා කියන්නේ දුර තියෙන දේක් අරමුණු කරනවා. එතකොට ඒ අරමුණු කිරීමත් ගමන් කිරීමක් කියලා ඉතරකන්නේ. කකුලෙන් යාම විතරක් නෙවෙයි. වැදගත් නේ. ඒ විදිහට මේ අවබෝධ කිරීම තේරුම් ගැනීමත් ගමන අර්ථයෙන් භාවිතා කරනවා. පැහැදිලි. එතකොට ඒ නිසා මෙතන සරණං ගච්ඡාමි කියන එකේ තේරුම සරණ වශයෙන් පිළිගනිමි කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ මට එකම සරණයි කියලා අපි පිළිගන්නවා කියන එකයි. ඉතින් ඒක ගැන තවත් විස්තර කියනවා ටීකාචාර්යන් වහන්සේලාත්. අනත්ත නිසේධනේන අත්ත සම්පටිපාදනේන ච හෝතීතියාහ අගස්ස තාතා හිතස්ස විධාතා ඔය විදිහට විස්තර කරලා ගැන තවිති විස්තර ගොඩක් තියෙනවා. ඒව ගැන වැඩි විස්තර පසුව බලාගමු නේද? ඒ කියන්නේ ලොකු විස්තරයක් තියෙනවා මේ කිනික සරණ ගැන විස්තරයක් අපි ඉස්සරහට බලාගෙන යමුකෝ. හරි. එතකොට මේ විදියට ඒ ගමන් අර්ථය කියලා කියද්දී අපි ඒ දැන ගැනීම අර්ථය තේරුම් ගන්න ඕන. ධම්මංච භික්ඛු සංඝංච කියන වචනේ අර්ථය, මේ ධම්ම කියන වචනයේ වචනාර්ථය මොකක්ද? ධම්ම. ඒ වචනේ අර්ථය තමයි ඊළඟට පැහැදිලි කරන්න. ඉතින් මේවා අපි දැනගෙන තියෙන්න ඕනේ. ඇයි ධම්ම කියන්නේ මොකක් නිසා? ධම්ම කියන එකේ තේරුම මොකක්ද? ඔව්, ඒක තමයි ඊළඟට පැහැදිලි කරන්නේ. අධිගත මග්ගේ සච්චිකත නිරෝධේ යථානුසිට්ඨම් පටිපජ්ජමානීච. ඒ කියන්නේ අවබෝධ කළ මාර්ගය ඇති, සාක්ෂාත් කළ නිරෝධය ඇති, භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අනුව පිළිපදින අයව. මෙතනදි මේ කියන්නේ ආර්ය උතුමන් වහන්සේලායි කියලායි කියන්නේ. දොටේ ආර්ය උතුමන් වහන්සේලාව අපායේසු අපතමානේ කත්වා ධාරේති ඉති ධම්මෝ. අපායන්හි නොවැටෙන නොවැටෙන්නවුන් කොට දරන්නේ නුයි ධම්මෝ. එතකොට මේක වචනේ හැදුනේ දර ධාතුවෙන් පස්සේ රම්ම කියන ප්‍රත්‍යය ඇවිල්ලා. දර ධන රම්ම. දර ධාතුවේ තේරුම දැරීම අර්ථයෙන්නේ. එතකොට දරනවා කියන එකයි අර්ථය. ධම්ම කියන එකේ තේරුම දරන කෙනා. කාවද දරන්නේ, කොහොමද දරන්නේ? ඒ දහමානුව පිළිපදින අයව පහලට වැටෙන්න දෙන්නේ නැතිව දරණ කෙනාට අපි කියනවා ධම්ම කියලා. වැඳිරිනේ. එතකොට ඒක තව තැන ඇතැම් තැන්වල විස්තර කරලා තියෙනවා. අත්තානං ධාරින්ති අපතමානී කତ୍වා ධාරේති ඉති ධම්මෝ. අපායේසු අපතමානී කତ୍වා ධාරේති ඉති ධම්මෝ. එතකොට ඒක පරියප්ති ධර්මයේ සම්බන්ධව නිරුක්තිය. එතකොට තමන් ව දරණ කෙනාව තමන් දරා ගන්නවා අපායන්ට වැටෙන්න දෙන්නේ නැතුව. ඒ කියන්නේ ඒ දහම යම් කෙනෙක් නිවැරදිව දරනවා නම් ඒ කෙනාව අපායට වැටෙන්න දෙන්නේ නැතුව දරා ගන්නවා. පැහැදිලිද? එතකොට මේ විදිහට මේ ධර්මය කියන එකේ අර්ථය දරා ගන්නා දී. එතකොට දරන්නේ කාවද? දහම පිළිපදින අයව. පිළිපැද්දි නැත්නම් එහෙම අපායට වැටෙන්නේ නැතුව දරා ගන්න බෑ. එහෙනම් එතකොට දරන්නේ මේ පිළිපදින අයව අපායට වැටෙන්න දෙන්නේ නැතිව රැකගන්න දේට තමයි ධර්මය කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට මේකෙන් ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ, අර්ථ වශයෙන් කියන්නේ ආර්ය මාර්ගය සහ නිර්වාණයයි. ආර්ය මාර්ග ධර්මය සහ නිර්වාණ ධර්මය. ඒ මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහෙද? යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතා අරියෝ වට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. මේ විදිහට මේ විස්තර කරලා තියෙනවා. ඉතින් එතනදී මතක විදිහට නම් අග්ගප්පසාද සූත්‍රයේ එතනදී මේ කාරණාව දේශනා කරලා තියෙනවා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. ওই විදිහට දේශනාවේ තියෙනවා. එතකොට මේ තැන්වල මේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නිර්වාණයට තමයි මේ තැන්වල ප්‍රධාන වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ධම්ම පදයේ අර්ථය දේශනා කරලා තියෙන්නේ. නමුත් ඵල ධර්ම සහ පරියප්ති ධර්මයක් මේ ධර්ම කියන අර්ථයට ගැලපෙනවා. ඵල ධර්ම ඒකයි ඊළඟට විස්තර කරන්නේ. න කේවලං අරිය මග්ගෝ චේව නිබ්බානංච. ඉතින් නිර්වාණයයි ආර්ය මාර්ග හතරයි විතරක් නෙවෙයි, ඒ ආර්ය ඵල හතරත් සමග පරියප්ති ධර්මයක් මේ ධර්ම කියන වචනයට ගැලපෙනවා. එයි දැන් ඵලයටපත් වුණා. ඵලය කියන්නේ ඒ ඵලය ලැබපු කෙනාව ආපහුව පහළට වැටෙන්න දෙන්නේ නැතුව දෙරීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම පරියප්ති ධර්මයටත් ඒ හැකියාව තියෙනවා. ඇයි? ඒ පරියප්ති ධර්මයේ යම් කෙනෙක් නිවැරදිව දැරුවා නම්, කුසල් හිතින් දැරුවා නම්, අන්න ඒ කෙනාව අපායට වැටෙන්නේ නැතුව දැරීමේ ශක්තිය ඒ පරියප්ති ධර්මයටත් තියෙනවා. ධාම දැන ගැනීම කියන එකයි එතන අදහස් කරන්නේ. මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා චත්තමානවක විමානේ. එතනදී මේ සියල්ලම එකතු කරලායි දේශනා කරේ. දැන් කලින් අර කී බුද්ධ දේශනාවෙම තිබුණු පෙර උදාහරණවල ආර්ය මාර්ගය සහ නිර්වාණය තමයි අදහස් වුණේ. හැබැයි මේ උදාහරණයේදී ඒ සියල්ලම ඇතුළත් වෙනවා. අන්න ඒකට උදාහරණයක් තමයි දැන් පෙන්නන්නේ. දැන් මේ කියන කාරණා මේ බුද්ධ දේශනාවෙන් උද්දෘත අරගෙන තහවුරු කරනවා. ප්‍රධාන මුඛ්‍යාර්ථය ප්‍රධානාර්ථය එතකොට ආර්ය මාර්ගය සහ නිර්වාණයයි ධර්ම කියන පදේ. ඊට අමතරව ඵල ධර්ම සහ පරියත්ති ධර්මයක් ඒකට ඇතුළත් වෙනවා කියන එකට උදාහරණයක් තමයි ඊළඟට දෙන්නන්නේ. හරි, ඒකේ අපි තේරුම කියමු නේද? මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට අහමු බලන්න. අග්ගං අක්ඛායති. යයි අක්ඛායති කියයි. හරි. ඒ ධර්ම අතුරින් නිද්ධාරණ චට්ටියක් නෑක තමයි. සංකත හෝ වේවා අසංකත හෝ වේවා තියෙන සියලු ධර්ම අතුරින් මෙයයි අග්‍ර කියලා කියන්නේ. හරි නේද?
රාග විරාගම නේජම සෝකං ධම්මම සං.
ඒක නම් අපි එක වතාවක් කියවනේ, දැන් පරිවර්තනියම කරමු.
එහෙම නේද? ගාථා පරිවර්තන කරන්න නේද? රාග විරාගං රාගය දුරු කරන්නා වූ අනේජං තෘෂ්ණා රහිත වූ අසෝකං ශෝක රහිත වූ අපටි කුලං.
ඒ ටික එහෙම කියමුකෝ. අපපටිකූලං කියන එක සම්බන්ධ වෙන්න ඕන යටපෙළට.
එහෙම
හරි. අසංකතං ධම්මං.
එතකොට අශෝකන් ළඟින් අසංකතං ධම්ම
අසංකත.
එහෙම අසංකතං ධම්මං මාර්ගඵල නිර්වාණ යන මේ අසංකත
ධර්ම අසංකත ධර්ම. දැන් මුල් එක රාග විරාගං කියලා කිව්වේ මාර්ග ඥානයි. රාග විරාගං රාගය දුරු කරන්නා වූ මාර්ග ධර්මයද.
එහෙමයි.
අනේජ අසෝ අනේජං අසෝකං තෘෂ්ණාවෙන් තොර වූ
අශෝකයෙන්
තොර වූ ඵල ධර්මයද.
ඵල ධර්මයද.
අසංකතං ධම්මං
අසංකතං ධම්මං අසංකත
නිර්වාණ ධර්මයද.
අසංකත නිර්වාණ ධර්මයද. ඊළඟට අපටිකුලං.
ඔව්, මේ පද හතරම පරියත්ති ධර්මයේ සම්බන්ධයි.
එහෙමයි. අපටිකූලං පිළිකුල් රහිත වූ
මధుරං
මధుරං මිහිරි වූ පගුණං ප්‍රගුණ වූ සුවිබත්තං මනවින් බෙදු
ඉමං
ඉමං
මේ පරියත්ති ධර්මය.
ඉමං ධම්මං
නෑ, ඒක ඊට පස්සේ ගන්න ඕන. ඔතන මුලම මధుර මිමං කියන තැන ඉමං කියන පදේ ගන්න ඉතින්. ඉමං
ඉමං
මේ පරියප්ති ධර්මයද.
මේ පරියප්ති ධර්මයේද
යන
යන
ඉමං ධම්මං සරණත්තං උපේහි.
ඉමං ධම්මං මේ ධර්මය සරණත්තං සරණ පිහිට පිනිස උපේහි එල බෙව්. එත්තෙහි මේ වනායි රාග විරාගෝ ඉති මග්ගෝ කතිතු. රාග විරාගයයි මාර්ගය කියන ලදී. අනේජම ශෝකං ඉති යන මෙයින් පලං ඵලය කියයි. ධම්මම සංගතං ඉති යන මෙයින් නිබ්බාණං නිර්වාණය කියයි. අපපටිකූලං මధుරමිමං පගුණං සුවිබත්තං ඉති යන මෙයින් පිටකත්තේන විපත්ත සබ්බ ධම් පිටකත්තේන විපත්ත සබ්බ ධම්මක්ඛන්දාති යන මෙයින් පිටකත් පිටුම් පිටකයේ වශයෙන් බෙදන ලද සියලු ධර්මස්කන්ධයෝ කියයි. දිට්ටි සීල සංඝාතේන සංහතෝති සංඝෝ. දිට්ටි සීල සංඝාතයෙන් කියන්නේ සිඳීමෙන් නේද, විනාශ කිරීමෙන් නේද?
දිට්ටි සීල සංඝාත අපි කියමුක විස්තරය අපි.
දිට්ටි සීල සංඝාත භාවෙන් සංහතෝති නසනා ලද්දේ යයි සංඝෝ සංඝයි. සෝ අත්ත
මේකේ අර්ථය ඊට වෙනස් නේ.
එහෙමයි.
ඒතර මේක විස්තර කරන්නෙත් මෙහිමයි. සංහතෝති හෝ දිට්ටි සීල සංඝාතේනාති කියලා ඊට පස්සේ විස්තර කරනවා පාඩයක් ගෙනලා. දිට්ටියා ඒ වගේම යායන් දිට්ටි අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයය ඔය විදියට ඒවම් බුත්තාය දිට්ටියා යානිතානි සීලානි අඛණ්ඩානි අච්චිද්දානි මේ විදියට ඒවම් බුත්තානං සීලානංච සංහත භාවේන කෙටි ආයි විස්තර කරනවා. දිට්ටි සීල සාමඤ්ඤේනාති අත්තු. ඒ කියන්නේ දිට්ටි සීල සමභාවයෙන්
ditthi sila samabhavein
sanghato
sanghato
yutu u
yutu
එහෙම නැත්නම් ඝටිතෝ කියලා විස්තර කරලා තියෙන්නේ ඝටිතෝ සමේතෝති අත්තෝ ගැටුණු එහෙම නැත්නම් එක්ුණු ඒ කෙටියම කියන්නේ ditthi saha sīlayange samabhavein ekku කියන එකයි අර
ditthi saha sīlayange samabhavein ekku
යන ඌයේනුයි
ekku yenuyi sangho sanganam ve so attato atta arya puggala samuho e sangateme artha vasen astari puggala samuhaya uttang etang tasmin eva vimane ඒ කාරණය විමාන වස්තුවේම
ඒ විමාන වස්තු විමානෙහිම
ඒ විමානෙහිම ඒ
කියන්නේ ඒ චත්තමානවක විමානෙහිම
එහෙමයි දැන් ගාතාව නේද
ඔව්
යත්ත්‍ච දින්න මහප්පල මාහු චතුසු සුචීසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංගමි මං සරණත්තමු පේමි
මුපේහි
මුපේහි ති යත් එතකොට කියන්නේ යම් තැනකද ඒ සංඝ රත්නේ නේද
ඒක?
එහෙම
යම් කෙනෙක් විෂයෙහි
යම් කෙනෙක් විෂයෙහි දින්නම් දෙන ලද්ද මහප්පලං මහත් ඵල වේද මහත් ඵලයයි ආහු කීවාහුද
ඔව් බුද්ධාදී උතුමෝ
වදාලසේක්ද සුචිසු පුරිස යුගේසු
සුචිසු චතුසු පුරිස යුගේසු
සුචිසු චතුසු පුරිස යුගේසු පිරිසුදු
පුරුෂ යුග හතර
පුරුෂ යුග හතරක්
හතරේකි පිහිටියාහු
හතරේකි පිහිටියාහු ධම්ම දස නේ සර්
ඔව් තේ ධම්ම දස අට්ඨච පුග්ගලා
තේ ධම්ම දස අට්ඨච පුග්ගලා ඒ දහම් දුටු පුද්ගලයෝ අට දෙනෙකි
අට
දෙනා
යන
යන
ඉමං සංඝං සරණත්තං උපේහි
ඉමං සංඝං සරණත්තං උපේහි මේ සංඝයා පිහිට පිනිස එළඹෙව් භික්ඛුණං සංඝෝ භික්ඛු සංඝෝ භික්ෂූන්ගේ සමූහය භික්ෂු සමූහය සවික් සංඝයයි එත්තවතාච බ්‍රාහ්මනු තීනි සරණාගමනානි පටිවේදේසි එත්තවතාච මෙපමණකින්ද බ්‍රාහ්මනු බ්‍රමුණුතිමේ තීනි සරණාගමනානි පටිවේදේසි තුන් සරණ ගමනය දැන්විය ඉදානි
දැන් ඒ ටික පොඩ්ඩක් කතා කරලා ඉමු
එහෙම
ඊපස්සේ මේකේ මේ ගාථාවේ මුල් ගාථාවේ තේරුම රාග විරාගං අනේජං අශෝකං ඔය විදිහටයි පදවෙන් වෙන්නේ රාග විරාගං කියන එකේ තේරුම
ඇල්ම නැති කළ දුරු කළ
ඔව් එතකොට ඒක තව ටිකක් ටීකාචාර්යයන් වහන්සේලා පැහැදිලි කරලා තියෙනවා රාග විරාගෝති මග්ගෝ කතිතෝති කාමරාගෝ බවරාගෝති ඒවමාදි භේදෝ සබ්බෝපි රාගෝ විරජ්‍යති පහීයති ඒතේ නාති රාග විරාගෝ එතකොට රාගෝ විරජ්‍යති ඒතේ නාති රාග විරාගෝ වචනේ හැදෙන්නේ මෙහෙමයි ඈ එතකොට මෙය කරණ කොටගෙන මේ මාර්ග ඥානය කරණ කොටගෙන රාගය ප්‍රහාණය කරන්නේ නුයි ප්‍රහාණය කරනු ලැබේනුයි රාග විරාගෝ කියලා වචනේ හැදෙනවා රාගෝ විරජ්‍යති ඒතේ නාති රාග විරාගෝ එතකොට මාර්ග ඥානයට කියන නම අනේජං අශෝකං කියලා කියන්නේ ඵල ඥානයට ඒජා සංඛාතාය තණ්හාය එතකොට ඒජා කියලා කියන්නේ තෘෂ්ණාවට කියන නමක්
අනේ රාග විරාග කියන්නේ මාර්ගයට නම
මාර්ග ඥානයට ඔව් තොටේ කී වචනාර්ථය ටිකක් දැනගන්න එක වටිනවා ඇත්තටම ඒ විරාග කියන වචනේ හැදෙන්නේ රංජ කියන ධාතුවෙන් වී උපසර්ග පූර්ව රංජ ධාතුව ඊට පස්සේ අනේජං කියන්නේ මෙතෙ මෙහි ඒ තෘෂ්ණාව නැත. නත්ති ඒජා අස්මින් ඉති අනේජ. ඔබට තෘෂ්ණාවට කියන නමක්. මේ තෘෂ්ණාවෙන් තොර වූ ඵල සිතට කියන නමක්. අශෝකං කියලා එකේ තේරුම එහෙමයි. ශෝකය නැති නැත්තේ නොයි. ඒක ටීකාචාර්ය වහන්සේලාත් විස්තර කරලා තිනවා කොහොමද? අන්තෝ නිජ්ජාන ලක්ෂණස්ස ශෝකස්සච තදුප්පත්තියං සබ්බසෝ පරික්කීනත්තා. එතකොට ඒජා කියලා හඳුන්වන තෘෂ්ණාවත් ඇතුළත දවන ලක්ෂණේ තියෙන ශෝකයත් මේ ඵල ඥාණය පහළ වීමෙහිදී සර්ව ප්‍රකාරයෙන් ක්ෂය වූ බැවින් අනීජ මසෝකං යනුවෙන් අලංකතිතං ඵලය කියනා ලද්දේය. පැහැදිලිනේ? ඒකට ඵල ඥාණයට කියන නමක්. ඊළඟට අප්පටිකූලං කියන එකේ තේරුම ප්‍රතික්කූල නො වූ නේද? ප්‍රතික්කූල නො වූ. ඔව්, ධම්මං අසංකතං කියන ඉතින් අසංකත ධාතු නිර්වාණයයි. අප්පටිකූලං ප්‍රතික්කූල නො වූ. මధుරං කියලා කියන්නේ මధుර වූ. ප්‍රගුණං කියන එක ඒකත් පැහැදිලි. ප්‍රගුණ වූ. ප්‍රගුණ රූපේන පවත්ති තත්තා ප්‍රකට ගුණ විභාවනතෝ වා ප්‍රගුණං. ඒ කියන්නේ උත්කෘෂ්ඨ ගුණයන්ගෙන් යුක්ත නිසා තමයි ප්‍රගුණං කියලා කිව්වේ. සුවිභක්තං කියන්නේ මනාව බෙදා දක්වන ලද. ඒකට මේ සියල්ලම පරියත්ති ධර්මයටයි සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ කියපු මාර්ග ඥාන, ඵල ඥාන, නිර්වාණය සහ පරියප්ති ධර්මය සහිත සියලු ධර්මය මම සරණත්වයට ලැබෙනවා කියන එකයි තේරුම. අභියෝගකට කෙටියෙන් නමක් කියනවා නේ. සපරියාප්තික නවලෝකෝත්තර සද්ධර්මය. මොකක්ද ඒකේ තේරුම? හරි චිත්තස් මම කියමු බලන්න. ඔය දැන් කියනවා අහලා තියෙනවනේ ඔය වචන. සපරියාප්තික කියන්නේ පරියාප්තිය සහිත නවලෝකෝත්තර සද්ධර්මය. නවලෝකෝත්තර කියන්නේ මාර්ග ඥාන 4යි, ඵල ඥාන 4යි, නිර්වාණයයි. එතකොට එතන 9යි, පරියාප්තියත් එක්ක 10යි. සපරියාප්තිය කියන්නේ පරියාප්තිය සහිත අර 9. පරියාප්තිය ධන අර 9 කියන එක. ඔය සියල්ලටම තමයි එතන අදහස් කරන්නේ. හරි. එතකොට ඉතිරි කාරණා ටික පැහැදිලි නේද? යට ඡේදෙනුත් කියන්නේ රාග විරාග කියද්දි මාර්ගයයි කිව්වේ, අනේජ මසෝකං කියද්දි ඵලය, ධම්මම සංකතං කියන එකෙන් නිර්වාණය, ඉතිරි අපටිකෝලම් මధుර මිමං ප්‍රගුණං සුවිබත්තං කියන වචනවලින් පරියාප්ති ධර්මය තමයි අදහස් කළේ. ඒ වගේම සංඝ කියන වචනය ඊළඟට ධම්මංච භික්ඛු සංඝංච කියලා කියවනේ. ඒකේ සංඝ කියන වචනේ තේරුම ඒ වගේ ඒකේ තේරුම දිට්ටි වශයෙන්ොත් සීලයන්ගේ වශයෙන්ොත් එකට බැඳුණු, ඒ කියන්නේ එක සමාන දිට්ටියකින් සමාන සීලයකින් යුක්ත සමෝහය කියන එකයි අර්ථය. දැන් ආර්ය උතුමන් වහන්සේලා මේ කියන්නේ ආර්යයන් වහන්සේලා ගැනයි. එතකොට ආර්යයන් වහන්සේලා සම සීලයක භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරපු ඒ සීලයේ සහ සම දිට්ඨියක පිහිටි උතුමන් වහන්සේලා, සම්මා දිට්ඨියේ පිහිටි උතුමන් වහන්සේලා. එහෙමනම් අන්න දිට්ටි සීලයන්ගෙන් සමානයි. අර්ථ වශයෙන් ඒකයි අෂ්ඨාර්ය පුද්ගල උතුමන් වහන්සේලාවයි අදහස් කළේ. මේ කාරණාවත් ඒ චත්තමානවක විමානයේදීම දේශනා කරලා තියෙනවා. කොහොමද? යත්තච දින්න මහප්පලමාහූ කියන ගාථාවේ නේද? කොහොමද පදවෙන් වෙන්නේ? යත්තච යම් උතුමන් වහන්සේලා විෂයෙහි දින්නම් දෙන ලද්දක් මහප්පලං ආහූ, මහත්ඵලයේයි වදාළ තේක්ද. එතකොට කවුද ඒ කවුරු කෙරෙහි දුන්නොත්ද කියන එක ඊළඟට පැහැදිලි කරනවා. චතුසු සුචීසු පුරිස යුගේසු, පුරිස යුග වශයෙන් හතරක් වුණු ඒ උතුමන් විශේෂයි. කවුද පුරිස යුග කිව්වේ? සෝතාපන්න යුගය, එහෙම නැත්නම් සෝතාපන්න මාර්ගස්ත පලස්ත කියන ආර්යයන් වහන්සේලා දෙනම. ඒ විදිහට යුගල හතරක්. අට්ඨච පුද්ගල ධම්ම දසාති, ඒ ධර්මය දැක්කා වූ පුද්ගලින් වශයෙන් නම් 8 දිනක් වුණ සංඝං ඉමං සරණත්තං උපේහි මේ ආර්ය සංඝ රත්නය සරණ පිනිස එළඹෙන්න කියන එකයි මෙතන අර්ථය. මෙතන කොහොමද පුද්ගල ධම්ම දසා කියන වචනේ තේරුම?
ධර්මයේ දැක්කා
කොහොමද ඒකේ අර්ථය වචනේ හැදෙන්නේ? එතකොට මේක තමයි අහන්නේ.
දසා
ධාතුව දිස ධාතුවනේ, දිස ධාතුව. ධම්මං පස්සති ති ධම්ම දසෝ කියලා වචනයක් දෙනවා. කොහොමද? ධම්මං පස්සති කිතක පදයක්. ඒතොර එතන දිස ධාතුවට දස කියලා ආදේශයක් වෙනවා. දිස ධාතුවට වෙන ආදේශ කීපයක් තියෙනවා. දිසස්ස පස්ස දස්ස දස ද දක්ඛ කියලා සූත්‍රයක් තියෙනවා. දිසස්ස පස්ස දස්ස දිස දස දක් දදක් කියලා ඔය විදිහ ආදේශ ටිකක් වෙනවා. දිස කියන ධාතුවට වෙන ආදේශ ටිකක්. ඒ වගේම අපි රූප සිද්ධියේදී පසුව කතා කරමු නේද? අන්න එතනදී දස කියන ආදේශයක් වෙනවා. දිස ධාතුවට දස ආදේශය. ඊට පස්සේ කත්‍රු අර්ථයේ අ කිතක ප්‍රත්‍යයයි. කම්මං කරෝ තීති කම්මකාරෝ කියලා හැදුනේ. එතකොට ධම්මං දරතිති ධම්ම දරෝ කියලා හැදුනා වගේ මෙතනදී ධම්මං පස්ස තීති ධම්ම දසෝ. එතකොට ධම්ම දසෝ කියන එක බහුවචනයේදී ධම්ම දසාවේ. පුග්ගලා කියලා ඉන්න ඕන තැන කෙටි වෙලා පුග්ගල කියලා කෙටි උනායි කියලා ඒක කියලා තියෙනවා. එතකොට පුග්ගලා ධම්ම දසා කියන එක හස්ව වෙලා පුද්ගල ධම්ම දසා කියලා හැදුනා. එතකොට මේ ධර්මය දැකපු ඒ අටවැදෑරුම් උතුමන් වහන්සේලා කියන මෙන්න මේ සංඝ රත්නය සරණ වශයෙන් එළඹෙන්න කියන එකයි තේරුම. එතකොට භික්ඛු සංඝ කියන වචනේ තේරුම මොකද්ද? මොන කොහොමද පදේ හැදුනේ? මොන විදියේ පදයක්ද මේක? ඈ කිතක පදයක්ද? තද්දිත? ඈ? කිතර නැත්තේ
කුණන් සංගෘක්ෂණ.
නමක් තියනවා ඒ වගේ නේද? මොකද්ද? මොන විදියේ පදයක්ද මේක?
සමාසය.
ඈ?
සමාසය.
මොන සමාසයද?
චට්ටි බෞබිය
බෞබිය හොඳට බලන්න. ආ චට්ටි තප්පුරිසයි හොඳටම මතකයි ඒ වදේ. චට්ටි තප්පුරිසයි ඈ. ඒක භික්ඛුණං කියන තැන විභක්තියෙන් වුණාම භික්ඛු වෙනවා. සංඝෝ කියන පදේ එකතු වෙනවා. භික්ඛු සංඝ. හරි. එතනින් එහා කොටසත් අපි කියමු නේද?
ඉදානි
ඒකයි එකතු වීම. ඔව්. ගටිතෝ ගැටුණු එක්කුණු කියන එක. අපි ඒ දැන් කියපු ඒවා අපහු පසු අහන්නේ. හරි.
ඉදානි තේස්වේච තීසු සරණ සරණ ගමනේසු කෝසල්ලත්තං සරණං සරණ ගමනං යෝ සරණං ගච්ඡති සරණ ගමන පිබේදෝ සරණ ගමන ඵලං සංකිලේසෝ බේදෝති අයං විටි වේදි තබ්බෝ. ඉදානි දැන් තේසු ඒව
කියලානේ දැන් තියෙන්නේ. තේසු ඒව
තීසු සරණාගමේසු ඒ තුන් සරණාගමනේහිම කෝසල්ලත්තං දක්ෂභාවය පිණිස සරණං සරණංච සරණේද සරණගමනංච සරණගමනේද යෝ සරණං ගච්ඡති යමෙක් සරණට යයිද යයිනම් ඔහුද සරණ ගමන ප්‍රභේදෝච සරණ ගමන ප්‍රභේදේද සරණ ගමනං සරණ ගමනේද සංකිලේසෝච
සරණ ගමන ඵලං
සරණ ගමන ඵලං සරණ ගමනේ ඵලයද සංකිලේසෝ සරණ ගමනේ කෙලසීමද බේදෝති
සරණ ගමනේ බිඳීමද
සරණ ගමනේ බිඳීමද යේදෝ ඉති අයං විදි වේදිතබ්බෝ යන මේ විදි දත යුතුය යෝපන ඉද උච්චමා
සෝපන
සෝපන ඉද උච්චමානෝ අතිභාරයන් විනේ නිදානං කරෝසීති න උත්තෝ සෝපන ඒ සරණ විදි
විතරය වනා
එමයි ඒ විස්තරය වනායි ඉද උච්චමානෝ මෙතනදී කියනු ලබන්නේ විනේ නිදානං අතිභාරයන් කරෝ ඉති ඉති ඉද න උත්තෝ විනේ නිදාන අතිභාරිය
කරන්නේ නැ
කරන්නේ නුයි ඉද මෙයි න උත්තෝ නොකියනු ලැබේ අත්තිකේ පන පපංච සූදනියං වා මජ්ජිමට්ට කතායං බයබේරව සුත්ත වන්නන වන්නනාතෝ වා සුමංගල විලාසිනිය වා දීඝනිකායට්ට කතායං සරණ වන්නනාතෝ ගහේතබ්බෝති අත්තිකේහි පන අර්ථීන් විසින් වනායි ප්‍රපංච සූදනියම් මජ්ජිමට්ට කතායන් බයබේරව සුත්ත වන්නනාතෝ වා ප්‍රපංච සූදනිය නම් වූ මජ්ජිමනිකායට්ට කතාවේ බයබේරව සූත්‍ර වර්ණනාවෙන් හෝ සුමංගල විලාසිනිය වා දීඝනිකායට්ට කතායන් සුමංගල විලාසිනිය නම් වූ දීඝනිකායට්ට කතාවෙන් අතාවේ සරණ වන්නනාතු සරණ වර්ණනාවෙන් වූ ගහේතබ්බෝති ගත යුතුය.
හරි, ඒ ටික අපි බලාගෙන ඉන්නේ මෙතනදී ඉස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉතින් මේ තිසරණේ ගැන කියද්දී මෙන්න මේ විස්තර ටික ඉතින් දැනගන්න ඕන. සරණ කියලා කියන්නේ මොකක්ද? සරණාගමණය කියලා කියන්නේ මොකක්ද? ඉතින් යම් කෙනෙක් සරණ යනවද, ඒ කෙනා කවුද, කොහොමද කියන්නේ සරණ ගමනය කරන්නේ කවුද, ඒ වගේම මේ සරණ යාමේ ප්‍රභේද මොනවද, කියන්නේ මොන මොන ක්‍රමයකද සරණ යන්න පුළුවන්නේ, ඒ වගේම සරණ ගමනය නිසා ඇතිවෙන ඵලය ප්‍රතිඵලය මොකක්ද, ඒ වගේම සරණ ගමනය කෙලෙසෙන්නේ කොහොමද, මේ සරණාගමනය කෙලෙසෙන විදි මොනවද, ඒ වගේම සරණාගමනය බිඳෙන්නේ කොහොමද, එන මෙන්න මේ විස්තරات ඉදින් දැනගන්න ඕන. හැබැයි ඉතින් ඒවා මෙතන කියන්න ගියොත් එහෙම මේ විනය නිදානය ඉතින් ඉවර කරන්න වෙන්නේ නැහෙනේ. ඒ නිසා ඉතින් අපි මෙතනදී ඒ ටික විස්තර කළේ නැහැයි කියලායි සන්නාන්ත කියන්නේ. කැමැති අයට මජ්ක්‍ධිම නිකාය අටුවාවේ බය බේරව සූත්‍ර වර්ණනාවිනුත් සුමංගල විලාසිනී දීඝ නිකාය අටුවාවේ සරණ වර්ණනාවේ දුන්නොත් ඒ ටික ගන්න පුළුවන් කියලා කියන ඉතින් ඒවත් මතක තියාගන්න මේ තැන් වල මෙහෙම තියෙනවා. සරණාගමණය ගැන. ඉතින් ඒ නිසා හිමි ඊට පසුව කියවලා බලලා පිටිකාචාර්යයන් වහන්සේලා නම් මේ තැන් ටික විස්තර කරනවා. ඒ වුණාට ඉතින් මේ අපි මේ ටික ඔක්කොම විස්තර කරන්න ගියොත් මෙතන පරක් වෙන නිසා අපි මේ ටික පිරිසට බලා ගන්න දීලා ඉඩක් ලැබුණොත් පසුව කතා කරමු. නේද?
එහෙම සඳහන් සරණත් ඉතින් සීලයමනේ.
ඔව්.
ඒ නිසා
නැ දැනගන්න එක වැදගත්. ඒ ගැන විස්තර ඉදින් මෙතන අර අපිට කතා කරගෙන යන එක පරක් වෙනවනේ. ඒ නිසා ටීකාචාර්යන් වහන්සේලාත් ඉදින් කියලා තියෙන්නේ අර කොටස් නොබලපු කෙනෙකුට බලා ගන්න නිසා. ඉතින් අනාගතේ ඒ ටික පසුව බලා ගන්න නේද?
අර සාකච්ඡා වෙනකොට දැනනද ඒක අර වැදිනා වැඩි නෑ. එහෙදි හරි දවසක සමහරට අර වගේ හවසක එකතු වෙනවා.
බලමු පසුව ඉඩක් ආවොත් අපි කතා කරමු. මේ ටික ඉවර කරමු.
කියනසන උපාසකෝ මම් භවං ගෝතමයෝ ධාරේතු ති මම් භවං ගෝතමෝ උපාසකෝ ඈන්ති ඒවං ධාරේතු ති අත්තු උපාසකෝ මම් භවං ගෝතමේ ධාරෝ ඉති යනු භවං ගෝතමෝ භවත් ගෞතමයන් වහන්සේ
මං
මාව උපාසකෝ
අයං උපාසකෝ ඉති
උපාසකෝ ඉති මෙතෙමේ උපාසකේ කියයි ඒවා
ఏవం మన్ ధారయతు
ఏవం ధారయతు ఇతి
మెసే ధరణసేక్వాయ ధరత్వాయి అతై ఉపాసక విధి కోసల్ అత్తం పనిత్త కో ఉపాసకో కస్మా ఉపాసకోతి ఉచ్యతి ఉపాసక విధి దక్షభావే పినిస వనాయి కో ఉపాసకో ఉపాసకయా కవరిక్ కస్మా ఉపాసకో ఉపాసక వన్నే కుమక్ నిసా
కవర హేయిన్ ఉపాసకయై కియను లబేద
ఎహమ
కవర్ ఏ తమ ఇవరనే తవ ఇసరహట యనవ
కస్మా ఉపాసకోతి ఉచ్యతి కిమస్స శీలం
ఏవ పరివర్తనీ కరగిన మే
ఎహమ కిమస్స శీలం మోహగే శీలే కుమక్ద కో ఆజీవో ఆజీవే కుమక్ద కా విపత్తి విపత్తియ కవరేద కా సంపత్తి సంపత్తి కవరేద ఇమం పకిన్నకం వేది తబ్బం మే ప్రకీర్ణకే దతయుతియ తం అతిభార్యం కరంతో ఇద న విభత్తం ఏ అతి బరారు కిరీమక్ హే కరన్నే మెహి
ఏ వినే నిదానయ
అతి బరారు
కరణ
బెవిన్ మెహి విభత్ న విభత్తం నొబెదన లది అత్తికే పన పపంచ సూదనీయం మధ్యమనికాయట్ట కథాయం ఉత్తనయేనేవ వేది తబ్బం అర్థీన్ విషిన్ వనాయి ప్రపంచ సూజనీ నమ్మో మాధ్యమిక కథావే కీన లద ఆకార్యన్ దతయుతి అజ్య తగ్గే
ఇరవసి ఉపాసకం మం భవన్ గోతమో ధారీతు కిల తీరమని భాగ్యవతున్న హంసి మా ఉపాసక కిదిట దరాగండ కిల మతాక్కల మెతనది ఏకే అర్థయ భవద్ గౌతమీన్ వహన్సే మే ఉపాసక కెనెక్ కిల మావ దరాగండ కెనెకై మెతనది ఏ ఉపాసక తుమా కియాన్ని కౌద కెనెక పెహదిలి వెందనం ఉపాసక కియాన్ని కౌద ఎయ్ ఉపాసక కియల కియాన్ని ఏకినాగే స్వభావయ మొకక్ద ఏకినాగే ఆజీవయ మొకక్ద ఏకినాగే విపత్తియ ఎహమనేత ఉపాసకత్వయ నెతి వెన్నే కొహమద ఏ ఉపాసకత్వయే సంపత్తి ఉపాసకత్వే నిసా ఎతి వెన యహపతాది మొనమద కిన మే విస్తర ఇతిన్ మెతనది దెనగండ ఓన నమత్ ఇతిన్ మెతనది ఏ టిక ఒక్కొమ కియన్న గియొత్ మే వినే నిదానే ఇవర కరన్న వెన్నే నేనే ఏ నిసా ఏవ అపి కలిన్ కియలా తీనవ కియలా ఇసవన్ మహత కియన్న ఇతిన్ అపి కలిన్ ఏవ కియలా తీనవనే మధ్యమ నికాయ అటువావే ఏ నిసా ఇతనిన్ ఏ టిక బలాగనం కియలై కియన్నే ඉතින් ඕනනම් සටහනක් දාලා තියාගන්න මජ්ක්‍ධිමනිකාය අටුවාවේ තමයි එතකොට උපාසක කියන මේ වචනේ විස්තර කරන්නේ. ඉතින් ඊතෙන් ටීකාචාර්යයන් වහන්සේලා ඉතින් ඊතෙන් තව ටිකක් කියනවා. අපි බලමු කාලය ඉතිරි වුණොත් ඉදිරියේදී කතා කරමු කියන. ඒ ඔක්කොම ටික ප්‍රකීර්ණකේම මෙතෙන් අරන් කියනවා ටීකාචාර්යයන් වහන්සේලා නම්. කෙටියෙන් කිවොත් කෝ උපාසකෝති කත්ත්‍යාදිසු යෝකෝ චිත්තිසරණං ගතෝ ගහට්ටෝ සරණ ගමන මේ වහෙත්ත කාරණං න ජාති ආදි විශේෂෝ විදියට තිසරණ සරණ ගියපු කෙනාට තමයි උපාසකෝ කියලා කියන්නේ. අපි කෙටියෙන් ඒ වචනේ විතරක් පැහැදිලි කරගෙන යනවා. එතකොට මේකේ විස්තරයේ කියන්නේ රත් කස්මා උපාසකෝති රතනත්වය උපාසනතෝ තේනේව සරණ ගමනේන තත්ත්‍වච සක්කච්ච කිරියාය ආදර ගාරව බහුමානාදි යෝගේන පෛරුපාසනතෝ තී බුත්තං හෝති. ත්‍රිවිධ රත්නය ඇසුරු කරන කෙනා තමයි උපාසක කියලා කියන්නේ. සෝහි බුද්ධං උපාසතීති උපාසකෝ ධම්මං සංඝං උපාසතීති උපාසකෝ. උපාසක කියලා කියන්නේ වෙත හිඳිනවා කියන එකයි. ඒ වගේම සේවනය කරනවා කියන එකයි. එතකොට ත්‍රිවිධ රත්නය සේවනය කරන්නා කියන එකයි මෙතන අර්ථය. කෙටියෙන් අර්ථය. එතකොට වචනේ හැදෙන්නේ උප උපසර්ග පූර්ව ආස උපවේසනී කියන ධාත්වයෙන්. උපදන ආස දන යු ප්‍රත්‍ය. නෙවෙයි නව ප්‍රත්‍ය.
ඔය විදියටයි හැදින්වන්න.
උපසර්ගය දන ආස ධාතුව උපවේතනාර්ථයි. ඊට පස්සේ නව් ප්‍රත්‍ය ඒකට අක ආදේශයි. අනකා යූනවුනම් සූත්‍රය නේද? ඊට පස්සේ උප දන ආස දන අක උපාසක පුරසර ලෝපාදී විලා උපාසක කියලා කියන්නේ. ඔය ටික අපි දැන් කතා කරලා දවස් කීපයයි නේද? ඒ වෙත එළඹිලා ඇසුරු කරනවා කියන්නේ. ତොර ඔකේ නිරුක්තිය ඔය අර්ථය එන්නේ මොකද්ද නිරුක්තිය? පතනත්තයන් උපාසකී තීංගම් බුද්ධං ඊවත් ඉතිරියෙම ධම්මං සංඝං කියන පදෙත් එනවා උපාසකී. තුර ධම්මං සංඝං කියන වචනේ තේනවා බුද්ධංච ධම්මංච සංඝංච උපාසතිති උපාසකෝ. ත්‍රිවිධ රත්නය ඇසුරු කරන්න සේවනය කරන්න. ත්‍රමේකී අදහස් කරන්නේ සරණාගමනයි ගැනයි. එතකොට සරණ ගිය කෙනා කියන එකයි අදහස්. ත්‍රිවිධ රත්නේ සරණ ගිය කෙනා. හරි. එමුනා ඉතිරි ටික අපි බලාගෙන යමු නේ. හරි.
අජ්ජතං සනද මේ කඩ මුල ඉක්මන් කරන්න කියන්නේ යන්න ළඟින් ළඟින්. අජ්ජතග්ගේ ඉතිෙත් අජ්ජතග්ගේ යන මේ අයන් අග්ග සද්දෝ මේ අග්ග සබ්දය ආදි ආදි කෝටි කොට්ටාස සෙට්ටේසු දිස්සති. ආදි කෝටි කොට්ටාස සෙට්ට යන මෙහි
යන අර්ථයන්හි
යන අර්ථයන්හි පෙන්වයි.
පෙනේ
අජ්ජතග්ගේ අජ්ජතග්ගේ සම්ම දෝවාරික ආවරාමි ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨීනං ඉති ආදිසුහි ආදිම්මි දිස්සති.
යනාදී උදාහරණයන්
යනාදී උදාහරණයන්හි ආදී ආදීහි දිස්වේ.
ඔව් ආදි අර්ථයෙහි
ආදි අර්ථේ පෙනේ. තේනේව අඟුලග්ගේන තං අඟුලග්ගම් පරාමසෙය්‍ය උච්චග්ගම් වේලග්ගම් ඉති යන මෙහි.
ඔ ඉති ආදි
ඉති ආදිසු යන මේ ආදීෙහි කෝටියං කෝටියෙහි
කෙලවරෙහි
පෙනේ. අම්බිලං මදුරග්ගංච තිත්තකග්ගං අනුජානාමි භික්ඛවේ විහාරග්ගේන වා පරිවේණග්ගානේ වා ගාහේතුම් ඉති ආදිසු යන මෙහි ආදීෙහි කොට්ටාසේ කොටසෙහිය. යාවතා භික්කවේ සත්තා අපදාවා විපදාවා පෙය්‍යාලං තථාගතෝ තේසං අග්ගමක්කායති ඉති ආදිසු යනාදීෙහි සෙට්ට සෙට්ටාර්ථේය. ඉදපනායං ආදිමි දට්ටබ්බෝ මෙහිවනායි ආදිර්ථේ දතයුතිය ආදිර්ථේහි දසයුතිය. තස්මා අජ්ජතග්ගේ ඉති අජ්ජතං ආදිං කත්වාති ඒව මෙත්ත අත්තෝ වේදිතබ්බු. තස්මා එයින් අජ්ජතග්ගේ ඉති අජ්ජතග්ගේ යනු අජ්ජතං ආදිං කත්වා අද මුල් කොට ආදී කොට යයි ඒව මෙත්ත අත්තෝ වේදිතබ්බු. මෙසේ මෙහි අර්ථය දතවිතිය. අජ්ජතන්ති අජ්ජභාවන්ති උත්තං හෝති. අජ්ජතං යනු අජ්ජභාවන්ති උත්තං හෝති අද බව
යයි
කියන ලදි. අජ්ජදග්ගේ ඉච්ඡේව වා පාඨෝ අජ්ජදග්ගේ යනුවෙන්ද පාඨයක් වේ. දකාරෝ පදසන්ධිකාරෝ දකාරේ පදසන්ධිය කරයි. අජ්ජ අග්ගං කත්වාති උත්තං හෝති අද ආදිය කොටයයි කියන ලදි. පානුපේතං ඉති පානුපේතං යනු පානේහි උපේතං ප්‍රාණයෙන් පැමිණි කෙන දිවි කෙලවර කොට නේසනෝ දිවිහිම කොට පැමිණි යන අර්ථයි. යාව මේ ජීවිතං පවත්තති යාව යම්තාක් මේ ජීවිතම් පවත්ති මාගේ ජීවිතයේ පවතීද තාව ඒතක් උපේතං අනඤ්‍ය සත්තුකං තී සරණාගමනේහි සරණං ගතං මම් බවං ගෝතමේ ධාරේතු ජානාතු තාව ඒතක් අනඤ්‍ය සත්තුකං
දිගට කියමු අනඤ්‍ය සත්තුකං අන්නේ ශාස්ත්‍රු කෙනෙක් නැති
අන්න ශාස්ත්‍රු කෙනෙක් නැති තී සරණාගමේ සරණාගමනේ සරණං ගතං තුන් සරණාගමණයෙන් සරණට ගිය මං
මා උපේතං
උපේතං මං නේද
සරණට එළඹුණු මාව
සරණට එළඹුණු මාව බවං ගෞතමෝ බවත් ගෞතමයන් වහන්සේ ධාරේතු ජානාතු දරත්වායි දරත්වා දනගණිත්වා අහං ඊ සචේපි මේ තිකිනේන අසිනා සීසං චින්දේයුං නේව බුද්ධං න බුද්ධෝතිවා ධම්මං න ධම්මෝතිවා සංඝං න සංඝෝතිවා වදේයන්ති අහං හි සචේපි සචේපි ඉඳින් අහං හි මම වනාහි
තිකිනේන
ස්වනද
තිකිනේන
අසිනා කියුණු වූ කඩුවකින් මේ සීසං චින්දේයුං මාගේ හිස සිඳින්නේ නුවද නම්
සිඳින්නාහු නම්
බුද්ධෝ
බුද්ධං න බුද්ධෝති වා
බුද්ධං න බුද්ධෝති වා
බුදුරජුන්ට බුද්ධ නොවේ යයි හෝ
බුදුරජුන්ව බුද්ධ නොවේ යයි හෝ ධම්මං න ධම්මෝති වා ධර්මය නොවේ යයි හෝ සංඝං න සංඝෝතිවා සංඝතමේ සංඝ නොවේ යයි හෝ නේව වදෙයන්ති නොකියන්නේය එත්තච බ්‍රාහමනෝ පානුපේතං සරණං ගතන්ති පුන සරණාගමනං වදන්තු අත්ත සන්නීයතනං ප්‍රකාශේති තිවේදිතබ්බ එත්තච මෙහිද බ්‍රාහමනෝ බමනුතෙම පානුපේතං සරණං ගතන්ති දිවි හිමිකොට සරණ ගියායයි යයිද පුන සරණ ගමනං වදන්තෝ නැවත සරණ ගමනේ කියනුයේ අත්තසන්නීයතනං තමා තුනුරුවනට පාවා දීම
ආත්ම
පාවා දීම
නීයාතනි ඔව් ආත්ම පවරා දීම
ආත්මය පවරා දීම ප්‍රකාශේති ඉති ප්‍රකාශ කරන
කරන්නේයයි
වේදිතබ්බෝ දතවිතිය
ඊට පස්සේ මෙතන විස්තර කරනවා අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං කියලා පාඨයක් තිබුණානේ උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේරුම මේ අජ්ජතග්ගේ කියන වචනේ තියෙනවා අග්ග කියලා කොටසක් අජ්ජ අග්ගේ කියලා ඉතින් අජ්ජතං අග්ගේ අජ්ජතග්ගේ කියලායි වචනේ හැදිලා තියෙන්නේ එතකොට දෙආකාරයකට එකේ වචන බෙදලා පෙන්නනවා. එතකොට අජ්ජතං කියන එකේ තේරුම අද බව කියන එකයි. අග්ගේ කියන්නේ මුල් කොට. කෙටියෙන් කියවොත් අද පටන් කියන එකයි. එතකොට ඒකයි තව විස්තර කරන්නේ මේ අග්ග කියන වචනයේ අර්ථ හතරක් ගැන කියනවා. එක අර්ථයක් තමයි ආදි අර්ථය. ඒ කියන්නේ දැන් අපි ඔය කියපු පටන් ආදි මුල් කොටගෙන ඔය විදිහට කියන පටන් කියන ඔන්න ඔය අර්ථය ආදි කියලා කියවේ. ඒකට උදාහරණයක් දෙන්නනවා අජ්ජතග්ගේ සම්ම දෝවාරික ආවරාමි ద్వාරං නිගණ්ඨානං නිගණ්ඨීනං. අපේ මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේ තියෙන උදාහරණයක් මිතුරු දොරටුපාලිය අද පටන් නිගණ්ඨ තින්ට නිගණ්ඨීනට මේ ගෙදර දොර වහනවා කියන එකයි අර්ථය. එතකොට එතන වචනයක් තියෙනවා අජ්ජතග්ගේ. එතන අර්ථය අද පටන් කියන එකයි. අන්න අර පටන් කියන එකට උදාහරණයක්. අජ්ජතග්ගේ අද පටන්. ඔන්න ඊට පස්සේ උදාහරණයක් පෙන්නනවා කෝටි අර්ථේ. කෝටි කියන්නේ කෙලවර කියන එකයි. කෙලවර කියන අර්ථයේ අග්ගපදයේ යෙදුණු තැන්. තේනේව අඟුලග්ගේන තං අඟුලග්ගම් පරාමසෙය. ඒ ඇඟිලි අගින්ම ඒ ඇඟිලි අග පරාමර්ශණය කරන්නේය කියන එකයි. ඒකට ඇඟිලි අඟුලග්ගේන කියන එකේ එතන අර්ථය ඇඟිල්ල මුල් පටන් නෙවෙයි. ඇඟිල්ල ඇඟිලි තුඩ කියලා අපි සිංහලෙන් කියන්නේ. ඇඟිලි අග්‍රය කියන අර්ථය, කෝටි අර්ථය, එහෙම නැත්නම් කෙලවර කියන අර්ථය. තව උදාහරණයක් පෙන්නනවා. උච්චග්ගං, උච්චු අග්ගං කියන එකයි. උච්චග්ගං ඒ කියන්නේ උක්ලීයේ කෙලවර, උක්ලී අග. වේලග්ගං කියන්නේ ගුණලීයේ අග. අන්න ඒ වගේ තැන්වල කියන්නේ මේ කෙලවර කියන අර්ථය. ඊට පස්සේ අම්බිලං, මදුරග්ගං, තිත්තග්ගං, ඒ වගේම අනුජානාමි භික්කවේ විහාරග්ගේන පරිවේනග්ගේන ගාහේතුම්, ඒ වගේ තේරුම ඇඹුල් මදුරග්‍ර තිත්තාග්‍ර කියන එකයි. ඒ වගේම ඒ තැන්වල කිතියෙම කියන්නේ ඇඹුල් කොටසට, මිහිරි කොටසට, තිත්තේ කොටසට, තිත්ත කොටස, ওই විදිහටයි කියන්නේ. ඒකට ඒ කොට්ටාසාර්ථය. ඒකට මෙතන මදුරග්‍ර කියන එකේ තේරුම මිහිරි භවයේ කෙලවර එහෙම නෙවෙයි. මෙතන අර්ථය මිහිරි කොටස කියන එකයි. මිහිරි කියන එකයි. මිහිරි කියන ඒ කාණ්ඩයට අයිති කියන එක. එතකොට අනුජානම භික්කවේ විහාරග්ගේන පරිවේනග්ගේන ගාහේතුම් කියන තැන්වල විහාර කොට්ටාසයෙන් පරිවේන කොට්ටාසයෙන් ගන්වන්නට අනුදයිමි. දැන් උදාහරණයකට ඔන්න මොනවා හරි දෙයක් ලැබුණම අපි හිතමුකෝ ඒවා ඒ බෙදලා දෙද්දි අර කුටි එහෙම බෙදලා දෙන තැනකදී මේ කියන්නේ. ඒ තැනකදී ඔන්න සංඝ පිරිස අඩුයි නම් ඒ අයට දැන් එක කුටියක් එක කුටියක් දුන්නම කුටි ඉතිරි වෙනවා. වස් කාලෙදී කුටි බෙදලා දෙද්දි. එහෙම වුණොත් මොකද කියන්නේ? ඒ අයට බලාගන්නේ කියලා ඒ වස් කාලෙට පිරිවෙන පිරිවෙනම බාර දෙනවා. මෙතන පිරිවෙන කියලා කියන්නේ එක වටකිරීමක් තියෙන කොටසක්. ඒතර වටේට වැටක් වගේ ගහලා වෙන් කරපු එකම ආරණ්‍ය ඇතුලේ තියෙන කොටසක්. ඔන්න එකට කොටසක් ඉන්නවා. අපි හිතමුකෝ විනය ඉගෙන ගන්න සංඝ පිරිසක්. ඒ පිරිසට වෙනම ඔන්න කොටසක් තියෙනවා එක මාරන්නේ ඇතුලේ. අභිධර්මය ඉගෙන ගන්න, සූත්‍රය ඉගෙන ගන්න, ඔහොමම වෙනම ඉඳලා තියෙනවා. ඒකට ඒ පිරිසට වෙනම කොටසක්. අන්න ඒ කොටසත් එහෙම ඔන්න සංඝ පිරිස අඩුයි නම් අපි හිතමු ඔන්න 3 දෙනායි ඉන්නේ. ඒ 3 දෙනාට ඉතින් බාර දෙනවා මේ පරිවේණය සම්පූර්ණ. එතනදී අන්න ඒ වගේ. එතකොට මෙතන පරිවේණක් ගේන ගා හේතුන් කියලා කියන්නේ ඒ පිරිවෙන් කොටසින් කොටසට ඒ විදිහට බාර දෙනවා කියන එකයි. එතකොට මෙතන අග්ග කියන වචනේ අර්ථය එතන කොටස කියන එකයි. පිරිවෙන් කොටස, පරිවේණ කොටස, විහාර කොටස. ඒ වගේම තව උදාහරණයක් පෙන්වනවා. යාවතා භික්කවේ සත්තා අපදාවා දිපදාවා. ඉතින් යම්තාක් පා නැති දෙපා සිව්පා බහුපා ආදී සත්වයෝ වෙනවද? මහණෙනි, ඒ අය අතුරින් තථාගතෝ අග්ගං අක්ඛායති. තථාගතීන් වහන්සේ අග්‍රයයි දේශනා කරනවා. තථාගතීන් වහන්සේ තමයි ඒ පිරිස අතරින් අග්‍ර වෙන්නේ. මෙන්න මේ වගේ තැන්වල අග්ගං අක්ඛායති කියන එක තේරුම සෙට්ටං අක්ඛායති. ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. කොට එක අර්ථය ශ්‍රේෂ්ඨ අර්ථේ තමයි අග්‍රපදයේ යෙදුනේ. එතකොට මේකෙදි අජ්ජතග්ගේ කියන තැන අර්ථය එතකොට අද පටන් ආදි අර්ථය. ඒ නිසා කියේ ආදිමහි දට්ඨබ්බෝ. ඒ නිසා අජ්ජතග්ගේ කියදී අජ්ජතං ආදින් කත්වා කියලා අර්ථ ගන්න ඕන. අජ්ජතං කියලා කිව්වේ අද බව කියන එකයි. අද බව පටන්. يعني අද පටන් කියන එකම තමයි. එහෙම නැත්නම් තවත් වචනයක් තිබුණාලු අජ්ජ දග්ගේ කියලා. ඒ පුරාණ තිබ්බ පාඨයක්. එතකොට ඒකේ අර්ථයත් ඒ විදිහම තමයි. අජ්ජ අග්ගේ කියන එක මදාසරේද නෑ. යවමදන තරලා සූත්‍රයෙන් යවමදන තරලා සූත්‍රයෙන් දකාර ආගමයක් වෙලා අජ්ජ දග්ගේ කියලා වචනේ හැදුවා. ඒකයි ජීවේ දකාරෝ පද සංදි කරෝ. මේ දයන් ඇති පද සංදි කරන්න ආපු දකාරයක් කියලයි කියන්නේ. ඒකේ තේරුමත් අර විදියයි. අද පටන් කියන එකයි. පානුපේතං කියන්නේ ප්‍රාණ පානේහි උපේතං. ප්‍රාණයන්ගෙන් එළඹුණු කියන එකයි. ඒක තව විස්තර කරනවා යම්තාක් මගේ ජීවිතේ පවතිනවද ඒතාක් වෙන ශාස්ත්‍රූන් කෙනෙක් නැතිව තිසරණ සරණාගමනින් සරණ ගිය කෙනෙක් විදියට ඒ සරණට එළඹුණු කෙනෙක් විදියට බවත් ගෞතමීන් වහන්සේ මාව දරා ගන්නා සේක්වා මාව දැන ගන්නා සේක්වා කියන එකයි. කෙටියෙන් කිව්වොත් ඉතින් දිවි ඇතිතෙක් මම තෙරුවන් සරණ ගිය කෙනෙක් විදියට දරා ගන්න කියන එකයි අර්ථය. ඊට පස්සේ ඉතින් විස්තර කරනවා ඒ වෙලාවේ එතුමාට ඇති වුණේ අදහස ගැන. කියන්නේ තියුණු කඩුවකින් කවුරු හරි මගේ හිස කපලා දැම්මත් මම නම් කිසිම විදියකින් මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ නෙවෙයි කියලාවත් මේ ධර්ම රත්නය ස්වාක්ඛාතාදී ගුණයන්ගෙන් යුක්ත ධර්මයක් නෙවෙයි කියලාවත් මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සුපටිපන්නාදී ගුණයන්ගෙන් යුක්ත සංඝ රත්නයක් නෙවෙයි කියලාවත් ජීවිතේ නැති වුණත් මම කියන්නේ නැහැ කියන එකයි අර්ථය. ඒකයි මේ පාණුපේතං සරණංගතං කියන්නේ ජීවිතේ කෙලවර දක්වා දිවි ඇතිතෙක් කියලා කියන්නේ ජීවිතේ නැති වුණත් මේ සරණාගමණය නැති කරගන්නේ කියන මට්ටමේ එහෙම දෙයක් තමයි එතුමා කීවේ. එළඹ වෙනවා කියන්නේ උපේති එළඹ වෙනවා.
සනස බුද්ධං ජීවිතං යාව නිබ්බාණං ආදී ඔය කතා කියන්නේ
ඕකේ නේ. එතන යාව නිබ්බාණ කියන්නේ නිවන තෙක් කියන එකයි.
බුද්ධං ජීවිත
පරියන්ත
සරණං ගච්ඡා.
එතකොට මේක මෙතනදී බ්‍රාහ්මණතුමා පානුමේ පානුපේතං සරණං ගතං කියලා මේ නැවත සරණාගමණය කීමෙන් තමන්ව ආත්ම සංනීයාසන එහෙම නැත්නම් ආත්මය ත්‍රිවිධ රත්නයේට පැවරා කවරා දීමක් ප්‍රකාශ කළා කියයි මතක් කරා. මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් අප හැදිරි තැනක් තියෙන ඉක්මනට අහමු බලන්න. තවත් පොඩි ඡේදයක් තියෙනවා ඒකත් කියලාම ඉමු.
එහෙම
කවුද ඒක වෙන කවරරි බලලා තියෙද නෑ
මං තමයි අවසාන කෙනා.
එහෙනම් ඒ ටිකත් අපි කියමු තව. එහෙම සඳහනක් නම් මට කියන්නේ නෑ. ඒකින් නම් එහෙමම කියන්නේ බෑ. නෑ එහෙම කියලා නෑ.
අර ප්‍රීතියත් එක්කනේ දැන් මේ බබතුමා නේද
තියෙන එකක් නැසද මේ ධර්මය අවබෝධ කළයි කියන කතාවක් එහෙම කියලා නැහැ.
ඒ අවසරයි. එවං අත්තානං නීයා නීයා තෙත්වා භගවන්තං සපරිසං උපට්ඨාතු කාමෝ ආහ අදිවාසේතු ච
මේ ටික අපි පාළි කරමු.
එවං මෙසේ අත්තානං නීයා තෙත්වා තමාව තුනුරුවටනට පවරාදී භගවන්තං සපරිසං උපට්ඨාතු
සපරිසං භගවන්තං
සපරිසං භගවන්තං උපට්ඨාතු කාමු පිරිවර සහිත වූ භාග්‍යතුන් වහන්සේව උපස්ථාන කරනු කැමැත්තේ අදිවාසේතු ච මේ භවං ගෝතමෝ වේරංජායං වස්සා වාසං සද්දින් භික්ඛු සංඝේනා
ඉති
ආදී ආහ අනාදිය කීය. කිං උත්තං හෝති මෙයින් කුමක් කියන ලද්දේද යත් උපාසකංච මං භවං ගෝතමෝ ධාරේතු අදිවාසේතු ච මේ වේරංජායං වස්සා වාසං. අවිස්තරයට තියෙන මේටි කියන නිසා
කියලා එන්න.
භවං ගෝතමෝ භවත් ගෞතමයන් වහන්සේ අදිවාසේතු
මං උපාසකංච ධාරේතු
මං උපාසකංච ධාරේතු මාව උපාසකේ කොටද දරත්වා
ච එසේම මට යහපත පිණිස
වේරංජායන් වස්සවාසං අදිවාසේතු වේරංජාවේ වස්වාසේද අදිවා ඉවසනසේක්වායි. තයෝ මාසේ වේරංජං උපනිස්සාය මම අනුග්‍රහත්තං වස්සවාසං සම්පටිච්ච තුති. තයෝ මාසේ තුන් මාසක් වේරංජායන් උපනිස්ස
මම අනුග්‍රහත්තං
මට අනුග්‍රහ පිණිස වේරංජං උපනිස්සාය වේරංජාව ඇසුරු කොට වස්සාවාසං සම්පටිච්චතුති. වස්වාසේ පිළිගන්නා සේක්වායි යන මෙය කීය. අදිවාසේසි භගවා තුන්නී භාවේන ඉති අත් යනු අතස්ස වචනං සුත්වා භගවා කායංගංවා වාචංගංවා අචෝපෙත්වා අබ්බන්තරේ ඒව කන්තින් ධාරෙත්වා තුන්නී භාවේන අදිවාසේසි. අත ඉක්බිති අස්ස වචනං සුත්වා භගවා භාග්‍යතුන් වහන්සේ අස්ස වචනං සුත්වා ඒ බ්‍රාහ්මණයාගේ වචනය අසා කායංගංවා වාචංගංවා අචෝපෙත්වා කායංගයක් හෝ වාචාංගයක් හෝ නොසොල්වා අභ්‍යන්තරේ ඒව කන්තින් ධාරෙත්වා අභ්‍යන්තරේම ඉවසීම දරා තුන්නී භාවේන අදිවාසේසි තුෂ්ණීම් භාවේන අදිවාසනා කළසේක. බ්‍රාහ්මණස්ස අනුග්ගහත්තං මනසව සම්පටිච්චති සම්පටිච්චි ඉති උත්තං හෝති. බ්‍රාහ්මණයාට අනුග්‍රහ පිණිස මනසාව සිතින්ම සම්පටිච්චි ඉති පිළිගත්තේ යයි උත්තං හෝති කියන ලදි.
හරි, ඒ ටික අපි බලාගෙන යමු. මේ විදිහට ඉතින් බ්‍රාහ්මණතුමා තමන්ගේ ආත්මය භාග්‍යතුන් වහන්සේ පවර්ලා දීලා ත්‍රිවිධ රත්නේට පිරිස සහිත භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන කැමැත්තෙන් මේ පාඨය මතක් කළා. මොකද්ද? අදිවාසේතු මේ භවං ගෝතමෝ වේරංජායන් වස්සාවාසං සද්දින් වික්කු සංඝේන. කෙටියෙන් අර්ථය භවත් ගෞතමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා සමග මට අනුග්‍රහ පිණිස මේ වේරංජාවෙහි වස්වාසය ඉවසනසේක්වා කියලා වස් ආරාධනාවක් කළා කියන එකයි කියන්නේ. මොකද්ද ඒ කීවේ? ඉතින් භාග්‍යතුන් වහන්සේ මාව උපාසක කෙනෙක් විදියටත් දරා ගන්න. ඒ වගේම මට අනුග්‍රහ පිණිස වේරංජාවේ වස්වාසයත් ඉවසන්න. මාස 3ක් වේරංජාවේ ඇසුරු කරගෙන මට අනුග්‍රහ පිණිස වස්වාසය පිළිගන්නාසේක්වා කියලයි ඉල්ලීමක් කළේ කියලා මතක් කරනවා. හරි, ඊට පස්සේ ඉතින් මොකද්ද උනේ? අදිවාසේසි භගවා තුන්හි භාවේන. භාග්‍යතුන් වහන්සේ තෘෂ්ණීම් භූත භාවයෙන් ඒ ආරාධනාව ඉවසුවා කියන එකයි. ඉතින් එතුමාගේ ඒ වචනය අහලා භාග්‍යතුන් වහන්සේ කාය අංගයක් හෝ වාචාංගයක් නොමෙහෙවා, කියන්නේ මෙහෙවන්නේ නැතුව අභ්‍යන්තරයෙහිම ඒ කාන්තිය දරා, එහෙම නැත්නම් ඒක ඒ ආරාධනාව ඉවසමි, තෘෂ්ණීම් භාවයෙන් ඉවසුවා. බ්‍රාහ්මණතුමාට අනුග්‍රහ පිණිස සිතින්ම පිළිගත්තා කියන එකයි මේකේ අර්ථය කියන එකයි. අදිවාසීසි භගවා තුන්හි භාවේන කියන එකේ තේරුම සිතින් පිළිගත්තා කියන එකයි ආරාධනාව. මේ ටිකේ කතා කරපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. එහෙමනම් අපි තෘෂ්ණීම් භූත භාවයෙන් දරා ගන්නවා ප්‍රශ්නයක් නැහැයි කියලා නේද? ත්‍රිසගේ තෘෂ්ණීම් භාවයෙන් අපිත් එහෙනම් ප්‍රශ්නයක් නැහැයි කියලා දරා ගන්නවා. එහෙමනම් විනාඩි 10කින් විතර වගේ අපි ඉක්මනට අපහු වඩි උනේ. ආ, මේකේ කොටස බෙදන්නනේ අපි ඉතිරි කොටස. එහෙමනම් ඉස්සරහට